samanta chakvanesu atra gacchantu devata saddhamman muni rajasya sunantu chakmukkadam dhamma savana kalo ayam badanta dhamma savana kalo ayam badanta dhamma savana kalo ayam badanta namo tassa bhagavato arahato samma sambuddhassa namo tassa bhagavato arahato samma sambuddhassa namo tassa bhagavato arahato samma sambuddhassa hetum paticca sambhutam hetu bhanga nirujjati pinmatni ada vivida udachana me pinmatun metanada me punna bhumiyada paminiye utum sriddhadharmayen විදත් ශ්‍රවණය කරලා තමන්ගේ හිතේ නිරන්තරවම උපදින කෙලෙස් ගති, පිරුදු ගති, රාග ද්වේෂ මෝහ ගති හැකිතාකුලට අඩු කරලා ඒ රාග ද්වේෂ මෝහය හිතේ නූපදින ත්වයට අනුපාද ත්වයට හිත පිරිසිදු කරගන්නට උපකාර වන ධර්ම කාරණා එහෙමනම් මාර්ග චර්යාව එහෙමනම් පිළිවෙතින් පිළිවෙතින් කියන මේකෙන් අර්ථ ගන්නු මේ ධම්මානුධර්ම පටිපදාව ආලා දැනගෙන තේරුම් අරගෙන අනුගමනය කරලා අත්දැක ගන්නට එනිසා පින්වතුනි මේ බුදුහාමුදුරුවෝ දේශනා කර වදාළේ සියලුම මිනිසුන්ට දෙවියන්ට සත්‍යයන්ට සියලු ප්‍රාණීන්ට යහපතක් වෙන මේ භව උදුරා ගන්නට උපකාර වන කර්මකාර හැම කෙනෙක්ම කෘතඥ පුද්ගලයේ ලෝකේ ජීවත් වෙනකොට ඒ ජීවත් වීම සඳහාට වඩා ඉදිරියටගීලා මේ පැරැත්ම දිගින් දිගටම පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය කරන කර්ම ශක්තිය උත්පාදනය කරගන්න මෙහෙගෙන භව උත්පාදනය කරගන්න සැරසුම් පටිච්ච සම්භූත සම්භූතන් කියන්නේ සම්භවන් කියන්නේ සමුදය කියන්නේ මේ සම්භව එමන සමුදය විකරණය එතකොට සෑම පුද්ගඥන පුද්ගලයෙක්ම ආමිෂ සුවයක් විඳින්නට ආස්වාදයක් විඳින්නට ප්‍රියයට ඇලෙන්නට ප්‍රියයට තණ්හාවෙන් අල්ලගන්නට උපාදානය කරගන්නට කැමැත්තක් ආසාවක් අවශ්‍යතාවයක් තියෙනවා ඒ ප්‍රියයේ අල්ලගෙන අයිති කරගෙන උපාදානය කරගෙන යම් ආස්වාදයක් ලබන විදව මේ ආස්වාදය අපි කියනවා ඇහැ පිනවා පිනවා ඉන්නට කැමති වෙනවා කන පිනවා පිනවා ඉන්නට කැමති වෙනවා නාසය දිව කය පිනවා පිනවා ඉන්නට කැමති වෙනවා මන රමණීය කරලා ඒ මන පිනවන්නට කැමති වෙනවා මේක තමයි නියත පුද්ගලයන් ගතිය. එතකොට මේ පුද්ගලයන් පුද්ගලයා කියන්නේ මෙන්න මේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ඔය ඉන්ද්‍රිය හය, ඇහැ, කන, නාසය, දිව, කය, මන කියන ඉන්ද්‍රිය හය යම් ආකාරයකට ප්‍රියලීට ඇලීමෙන් පිනවා පිනවා ඉන්නට කැමතිවන පුද්ගලය. ඒ පුද්ගලයා මෙම ඇහැකන් නාසය දිවකයමන පිනවලා ආමිස සුවයක් ලබනකොට ඒ පුද්ගලයා නොදැනම මේ බව සකස් වෙනවා. බව කිව්වේ බිහිකිරීමේ ශක්තිය. එම නම් මේ ප්‍රවත්ම පවත්වාගෙන යන්නට උපකාර වන විඥාන ශක්තිය වීර්යය. මේ බව රාග බව, ද්වේෂ බව, මෝහ බව කියලා බුද්ධ දේශනාවේ පෙන්වුවා. මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව අනුතෙන් උපදවා ගත යුතු දෙයක්. එක ඇහැ පිනවා පිනවා ඉන්නට ක්‍රියාත්මක වෙනකොට ක්‍රියා කරනකොට අර ඇහෙන් දැක්ක ලස්සන රූපය නැවත නැවතත් දකින්නට කැමති වෙලා සංකාර කරනකොට එතෙන්ට තණ්හාවක් ඇති වෙනවා. තැනක හාවින. තණ්හා කියන්නේ තැනක හාවින. ඒ හාවුන තැන එක රූපයක්. ඒ වගේම එතෙන් වේදනාවක්, සංඥාවක්, සංකාරයක්, විඥානයක් කියන මේ පංචස්කන්ධයම ඒ තණ්හාවෙන් උපාදානය කරගන්න. ඒ නිසා පුද්ගලයා තුළ යම් ශක්තිය උපද ලබලා සංගවන් කියන තත්වයට, සම්භූතම් කියන තත්වයට, සම් උදය කියන තත්වයට ඒ පුද්ගලයා ඉදේ යම් උත්පාදනයක් උපත ඇති වෙනවා. එතකොට මේ උපත ලබන්නේ රාගය, ද්වේෂය, මෝහය කියන මෙන්න මේ ගති තුන. මේවා රාගය, ද්වේෂය, මෝහය උපත ලබන අවස්ථාවේදී අපි කියනවා භව කියලා. රාග භව, ද්වේෂ භව, මෝහ භව. මේ රාග භව, ද්වේෂ භව, මෝහ භව අලුතෙන් උපදින දෙයක් මිසක ඒ පවතින දේ නෙමෙයි. පවතින දේ කියනවා රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය. ඒවා ගති. ඒ ගති පුරුදු කරගත්ත ගති. ඒ නිසා ගති පුරුදු. නමුත් මේ ගති පුරුදු කරන්නේ අලුතෙන් නිර්මාණය කරලා හදාගන්නේ අන්නර රාග බව, ද්වේෂ බව, මෝහ බව අලුතෙන් උත්පාදනය වෙන නිසා. මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව හිතක අලුතෙන් උපදීන්නේ ඇහැ පිනවන්නට, ආස්වාදනය කරන්නට, මේ පංචස්කන්ධය උපාදානය කරගන්නට ක්‍රියා කරන අවස්ථාව. කන පිනවන්නට යම් ආස්වාදයක් ලබන්නට පංචස්කන්ධය උපාදානය කරගන්න අවස්ථාව. ඒ වගේම කන වගේම නාසය, දිව, කය කියන මේ තුන යම් ආමිසුදුවයක් ලබලා ආස්වාදනයක් ලබලා යම් ආකාරයක පිනවන්නට ගියාම මේ භව උපත ලබනවා. ඒ වගේම මනස යම් ආකාරයක රමණය කරන්නට, එහෙම නැත්නම් මන පිනවන්නට ගියාම ඒ අවස්ථාවේ ඔය කියන රාග භව, ද්වේෂ භව, මෝහ භව අලුතෙන් උපත ලබනවා. මේ අලුතෙන් උපත ලැබීම පවතින්නේ සංකාර කරන නිසා, ආමිස සුවයක් විඳින්නට කැමති වෙන නිසා, තණ්හාව ඇති වෙන නිසා, උපාදානය කරගන්න නිසා. ඒ නිසා සිද්ධ වෙන්නේ පුද්ගලයෙක් තුළ දෛනිකව ඔය කියන තණ්හා අනුසය, එමනම් රාගාංශය, පටිඝාංශය, අවිද්‍යා අංශය කියන අලුතෙන් යම් ශක්තිය උපත ලබන. මේ අලුතෙන් උපත ලබන ශක්තිය තමයි අනුසය කියන්නේ. මේක උපත ලබන්නේ රාගාංශය, පටිඝාංශය, අවිද්‍යා අංශය. මේ තුනටම හේතු වෙන්නේ තණ්හා අංශය උපත ලබන නිසයි. මේ තණ්හා අනුසය උපත ලැබීම පුද්ගලයාට තේරුම් ගන්නට උගක්ම අමාරුයි. දැන් මේ තණ්හා අනුසය තේරුම් ගන්න බැරි හින්දා තමයි ඒ තණ්හා අනුසය උපත ලැබීම වෙන පදයකින් වචනයකින් අර්ථයද බුදුහාමුදුරුවෝ දේශනා කළා. තණ්හා අනුසය සමානයි රාග භව, පටිඝ අනුසය සමානයි ද්වේෂ භව, මාන අනුසය සමානයි අවිද්‍යා අනුසය. එමෙන්නා මාන අනුසය. එතකොට අනුසය කියන්නේ අනුතෙන් උපත ලබන දෙයක් භව. එතකොට මේ රාග භව, ද්වේෂ භව, මෝහ භව හිතක උපත ලැබීම නිසා තමයි අපි තුල යම් විඥාන ශක්තිය උපත ලබන්නේ. මේ විඥාන ශක්තිය උපත ලැබුවාම පුද්ගලයා මේ ප්‍රිය ගමනකට, සංසාර ගමනකට, එහෙම නැත්නම් මේ භ්‍රමණය වෙන වේගයක් උපද්දවන නිසා ඒ පුද්ගලයා යම් ප්‍රවාහයකට ඇදෙනවා. ඒ ප්‍රවාහයට මේකට කියනවා කාම ඕග, භව ඕග, විත්ති ඕග, අවිද්‍යා ඕග. මේ ඕග උපදින්නේ අන්නර කියන අලුතෙන් භව උපදවන නිසා. ඒ නිසා යම් කෙනෙක් මේ භව තේරුම් ගත යුතුයි. මේක මේ ජාතියේම නෙමෙයි. භව පත්‍ය ජාති, භව කියන්නේ බීජ අවස්ථාව, එමෙන්න උපතට පෙර අවස්ථාව, කර්ම බීජ අවස්ථාව. අපි කර්ම බීජ සකස් කරලා කපඩා කරගන්නවා අර ආශ්‍රය ඇතුළේ. කර්ම බීජ උපද්දවන රාග භව, ද්වේෂ භව, මෝහ භව හිතේ ක්‍රියාත්මක වෙලා ඉතිං කරලා කියලා හිතලා. ඒක නිසා මේ කර්ම බීජ සකස් කරගන්නේ මේ වර්තමාන මොහොතට පසුව යම් ආකාරයකට අපේ මේ පැවැත්ම දිගින් දිගටම පවත්වාගෙන යෑම සඳහා. මේ දිගින් දිගටම පැවැත්ම පවත්වාගෙන යෑම සම්බන්ධයක් ඇතිවීම හැටියටයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. සම්බන්ධයක අනුතෙන් සම්බන්ධයක් උපත ලබන මොකටද? පංචස්කන්ධය, රූපේට, වේදනාවට, සංඥාවට, සංකාර විඥාන කියන පහටම අනුතෙන් සම්බන්ධතාවය ඇති වෙනවා. මේ අනුතෙන් උපදින සම්බන්ධතාවය නිසා තමයි අපි සංසාරයට බද්ධ වෙන්නේ, බැඳෙන්නේ, සංදි වෙන්නේ. එතකොට මේ අනුතෙන් අපි රාග භව, ද්වේෂ භව, මෝහ භව හිතේ ඇතිව ඉන්ද්‍රියයන් විනවන්නට ආස්වාදනය කරන්නට ගියාම, ආමිෂ සුවයක් විනවන්නට ගියාම අපි දන්නේම නැතුව මේ සංසාර ගමනට බද්ධ වෙන බැඳෙන බැමි තුනක් සවසන. මේ බැමි තුන තමයි ප්‍රියදේට ඇලෙන රාග අනුසය නිසා, තණ්හා අනුසය නිසා ඇතිවන රාග බැම්ම. අප්‍රියදේට ගැටෙන පටිඝ අනුසය නිසා ඇතිවන ද්වේෂ බැම්ම. ඒ වගේම ව්‍යාප්‍රිය දෙක අතර මැනලා මුලා වෙලා අර අවිද්‍යාවෙන් බැඳෙන නිසා කියන එක මෝහ බැම්ම, මාන බැම්ම, අවිද්‍යා බැම්ම. එතකොට මේ බැම්ම සකස් වෙන්නේ මේ භව අනිත්‍යෙන් උපත ලබන නිසා. මේකයි සමුදය කිව්වේ. සම්බන්ධතාවය අලුතෙන් පුද්ගලයකින් උපත ලබන. එතකොට මෙතන සත්වේ පුද්ගලයේ කියන සංකල්පයක් පුද්ගලයා තුළ ඇති වෙලා මම, මගේ, මට කියන තත්ත්වයක් රාගංශය, පටිඝංශය, අවිද්‍යා අංශය, අනුත සතුටෙන් දෛනිකව උපත ලබන්නේ නැත්නම් ඒ පුද්ගලයා තුල ඔය අතීතයේ තැන්පත් කරගත්ත රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය දිගින් දිගටම පවතින්නේ නැහැ. ලෝකේ උපාදනය වූ සියලුම ධර්මතාවයන්ගේ නියත ධර්මතාවය වයදම්ම. සබ්බේ ධම්මා අනත්තාති. අපි කැමතිදේ නිත්‍යදේ, දුකදේ, අර්ථදේ පවත්වන්න නවත්වන්න පුළුවන් දෙයක් නැහැ. මේ භ්‍රමණයත් සමග අපි එකතු කරගත්ත සියලු ගති යම් අවස්ථාවක අපි තුළින් ගෙවිලා වැය කරලා අවසන් වෙනවා. නමුත් අපි තේරුම් ගන්න ඕන මේ ඇහැකන නාසය දිවකය මන පිනවා පිනවා ආස්වාදයක් ලබන්නට ආමිෂ දුවයක් ලබන්නට ඒ ශක්තිය අලුතෙන් උපදවන නිසා අර බැම්ම ඔය කියන බැමි තුන අලුතෙන් සකස් වෙනවා. ඒකයි මේ නාම ගොත්තන් නැහිරති ගොතනවා. ඒ ගොතන්නේ අලුතෙන් ගොතන්නේ ඔය රාග ද්වේෂ මෝහ කියන බැමි තුන. ඒ බැමි තුනම අත්තන්නා අනුසය විතර ඉපදීම නිසා, රාග බව, ද්වේෂ බව, මෝහ බව ඉපදීම නිසා, සංවේ වීම නිසා මේ ගතිම, මේ පටි තුන, මේ බැමි තුන, මේ ඈඳුතු තුන පුත්‍රයා විසින්ම සකස් කරගෙන සංසාර ගමනට බද්ධ වෙනවා. එතකොට මේ බද්ධ වීමෙන් සසර ගමනට බද්ධ වීමෙන් මිටි නිදහස් වෙන නම් පුද්ගලයේ විසින් තේරුම් ගත යුතු දේ, තේරුම් ගත යුතු ධර්මතාවය මේ බව සකස් වෙන්නේ කොහොමද? මේ හේතුන් පටිච්ච සම්භූතං වෙන්නේ කොහොමද? මේ බව සකස් වෙන හැටි අවස්ථා නවයක් ආදී නව අවස්ථාව පෙන්නලා විග්‍රහ කළා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරා. ඒ ආදී නව අවස්ථාවම අවිද්‍යාවෙන් සකස් වෙන ආකාරය මුලින්ම පැහැදිලි කරා. මේ ආදී නව අවස්ථාව තමයි අර පටිච්චසමුප්පාද විග්‍රහය, අවිද්‍යා මූල පටිච්චසමුප්පාද විග්‍රහය පෙන්ව මුල් අවස්ථා නම් සම්භවං කියන தத்துவය වෙනකම් නම් බව සකස් වෙන තුරු තියෙනවා අවස්ථා නම්ය. අවිද්‍යා පළවෙනික, සංකාර දෙවෙනික, අවිද්‍යාපත්‍ය සංකාර, සංකාරපත්‍ය විඥාන තුන්වෙනික, විඥානපත්‍ය නාම රූප හතරවෙනි අවස්ථාව, නාම රූපපත්‍ය සලආයතන පස්වෙනි අවස්ථාව, සලආයතන පස්සේ පත්‍ය සම්පස්ස පස්වෙනි අවස්ථාව, ඒ වගේම සම්පස්ස පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදාන, උපාදාන පත්‍ය සම්භව. ඔන්න බව සකස් වෙනවා. එහෙමනම් මේ බව සකස් වෙන්නේ, බව සකස් වීම පිළිබඳව මේ විග්‍රහය කරපු වචන ටිකේ කරපු විග්‍රහය තමන් තමන් තුළින් මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව, මේ තණ්හා අනුසය, රාග අනුසය, පටිඝ අනුසය, අවිද්‍යා අනුසය සකස් වෙන ආකාරය තමා විසින් තමා තුළින් තේරුම් ගන්න ඕන, දැනගන්න ඕන, අවබෝධ කරගන්න. වෙන කොහොමක මේ වචන ටික කිව්වට මේක හරියන්නේ නැහැ. ඒ වගේම පින්වතුනි මේ බව සකස් වුණ ආදී නව අවස්ථාවලදී අපිට මේක කඩන්න බැරි වුණොත්, උදුර ගන්න බැරි වුණොත්, නිරෝධ කරන්න බැරි වුණොත් අර බව සකස් වෙනවා. බව සකස් වුණ ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස සම්භවಂತಿ නැවත නැවත සම්භවಂತಿ. ඒ නිසා මේක ආදී නව අවස්ථාවෙන් පස්සේ ආනි සංසාරියට නව අවස්ථාවකදී මේක ඵල විපාක දෙනවා. මේ සංසාර ගමන දිගින් දිගටම පාත්කරගෙන යන්නට උපකාර වන ක්‍රියාවලිය තමයි මේ බව සකස් වීමට පෙර ඇතිවන නව අවස්ථාව සහ බව සකස් වීමෙන් පස්සේ ආනි සංසාරියට ගත කරන වැය කරන ගෙවන්නට තියෙන දුක්ඛ කන්දස කියලාස දුක්ඛ කන්දස සංයෝති කියන මේ කාරණාන් විග්‍රහ කරනවා. ඉතින් ඒක ඉතින් බුදුහාමුදුරුවෝ දේශනා කළේ මේ බව නිරෝධ කරන හැටි, මේ බව කපා දමන හැටි, බව ක්‍රය කරන හැටි. ඒ වගේම මේ බව තාමුලින්ම උදුරා අස්කල්ලා සමුච්ඡේද වශයෙන් ඉවත් කරන ආකාරය. මේ රාග බව, ද්වේෂ බව තාවකාලිකව යටපත් කරන ක්‍රමයක් අධිමානසික ශක්තියෙන් බලයන්, කුණ්ඩලිනි ශක්තියෙන් බලයන් මේවා මිනිසුන්ට ලබා ගත හැකි දේවල්. අදත් මිනිස්සු ලබනවා, හෙටත් ලබනවා, එදත් ලැබුවා, මතුරටත් ලැබුවා. මේකට බුදු කෙනෙක් අවශ්‍ය නැහැ. තාවකාලිකව ඔය රාග බව, ද්වේෂ බව හිතේ උපදින එක තාවකාලිකව යටපත් කළා නවත්තන්නට පුළුවන්. හැබැයි ඔය බව සාමුලින්ම කපලා දැනන බව සාමුලින්ම මුල් පිටින්ම මුලුත් සමගම උදුරා ඉවත් කරන්න අර බුද්ධෝත්පාද කාලික විෂක් ලෝත්‍රා බුදුගෙන් බුද්ධත්වයට පත් වුණාට පස්සේ නිසක කිසිම ආකාරයකින් කෙනෙකුට විග්‍රහ කළ, පැහැදිලි කළ, විස්තර කළ දෙන්නට කියන්නට ඒ නියම ප්‍රතිපදාව පෙන්වා දෙන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ බව ක්‍රය කරන්නට කපාටවන් ක්‍රයයෙන් කපනවා, සිඳිනවා, එහෙම නැත්නම් සමුච්ඡේද ප්‍රහාණයෙන් ඉවත් කරනවා. එතකොට මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව සමුච්ඡේද ප්‍රහාණයෙන් කපා ඉවත් කිරීම සඳහායි බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කළේ. නමුත් බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන්නට පෙර මේ රාග බව, ද්වේෂ බව දෙක තාවකාලිකව යටපත් කරන ක්‍රමයක් ලෝකයාතරේ තිබුණා. ඒවට අපි කිව්වා බුද්ධ දේශනාවේ පෙන්නලා දීලා තියෙනවා මේ රාග බව, ද්වේෂ බව නිසා විශ්වෝපවන, විසුරුණු, උද්දච්චයට පත්වුණු, එහෙම නැත්නම් කම්පණයට කැළඹීමට පත්වුණු, අසහනයට පත්වුණු සිත තාවකාලිකව සමතයට පත් කරගන්න ක්‍රමයක් තියෙනවා. දැන් අර බොහෝ මිනිසු කියනවා දැන් නිශ්චල පිරිසිදු ජලයේ තියෙන විදකට ගලක් ඇටෑරියාම ඒ නිජේ ජලය යම් ආකාරයකට කැළඹෙනවා, කම්පණයට පත් වෙනවා, කිලුටු වෙනවා. ඒ අත්තින අඩිය තියෙන රොම්මඩ ඔක්කොම ගිහිල්ලා ඇවිල්ලා අපිරිසිදුවක් ඇති. මේ කැළඹුණු නිද සමතේකට පත් කර ගැනීමට කියනවා විස්කම්බන වශයෙන්, තදංගම වශයෙන් ඒ නිද අපිට යම් ආකාරයකට, අපිට වසර ගන්න පුළුවන් ආකාරයකට තැන්පත් වෙනකම් කටයුතු කරන්න පුළුවන්. ඒ වගේම මේ හිත රාග බව, ද්වේෂ බව, මෝහ බව නිසා කම්පණයට, කුප්පණයට, විස්සෝපයට, ඒ වගේම කැළඹීමකට, විසිරීමකට පත් වෙනවා. ඔය රාගය, ද්වේෂය, මෝහය තුනම නිසා. එතකොට හිතේ කැළඹුණු හිත තාවකාලිකව යටපත් කරගන්න තමා බුදුහාමුදුරුවන්ට පෙර, බුද්ධත්වයට පත් වෙන්නට පෙර සියලුම මිනිස්සු ඔය කියන භාවනාවන්, ප්‍රාණයාම ක්‍රම, ඔය දස කටින, ඒ වගේම ඔය සමසත්‍රි කර්මස්ථාන කියන බුදුහාමුදුරුවෝ දුන්න සියලුම දේ තියෙන්නේ මෙන්න මේ තදංගම විස්කම්බන වශයෙන් මේ හිතේ ඇති වුණු කම්පණය, විෂෝපය, කැළඹීම තාවකාලිකව යටපත් කරගන්නා ක්‍රමයක්. තාවකාලිකව යටපත් කරගන්නේ විස්කම්බර සහ තදංගම වශයෙන් පමණයි. ඊට යන්නට ක්‍රමයක් බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙන්නට පෙර තිබුණේ නෑ, දැනගනී කියන ක්‍රමයක් ඊට යන්නේ. හැබැයි මිනිස්සු ඔක්කොම හිතුවා මේ තදංගම විස්කම්බර මතේ මේ හිතේ ඇතිවූ කම්පනය කුප්පණය එහෙමනම් විසිරීම කැළඹීම මානසික ආතතිය තාවකාලිකව යටපත් කරගන්න ක්‍රමයක් තියෙනවා. ඒක තිබුණා, තියෙනවා, අදත් තියෙනවා. නමුත් මේ හිතේ තියෙන අර කෙලෙස් මුල් තුන, රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල පවතින තාක්කල්, මුලින් උදුරා ගන්න තාක්කල් මේ නැවත ඔය කම්පණය, ඔය රාග බව, ද්වේෂ බව, මෝහ බව උපදලා හිතේ. ඒ නිසා බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙන්නේ එදා සම්මතයෙන් සම්ප්‍රදායිකව අර බෝසත්තුමා අවුරුදු 6ක් නොදැන කර ආකාරයේ ප්‍රාණයාම භාවනාවක් කරන්න නෙමෙයි, මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව සමුච්ඡේද වශයෙන්ම සහ මුලින්ම ප්‍රාණය කළ උදුරායන් කළාස්තර. ඒ නිසා බුදුහාමුදුරුවෝ ඔය තදංගම ප්‍රාණය, විස්කම්බන ප්‍රාණය කියන දේ තේරුම් අරගෙන ඊට එහා තත්ත්වයකට ගිහිලා සමුච්ඡේද ප්‍රාණය හැටියට තේරුම් කරා, විග්‍රහ කළා, විචාර කළා, අනුදැන වදාළා. සම් උච්ඡේදනය කරන්න ඕන. දැන් මෙතන අර ඉස්සෙල්ලා සම් උච්ඡේදනයක් හෝ සම් තේරුම් ගැනීමක් කරේ නැහැ. නමුත් මෙතන තියෙන්නේ සම් කිව්වේ රාග, ද්වේෂ, මෝහ තුන. උච්ඡේදනය කිව්වේ මුලින් උදුරා අස්තරණ ක්‍රමය. ඒක නිසා මේ රාගය, ද්වේෂය, මෝහය සාමුලින්ම උදුරා ඉවත් කරන ක්‍රමය සංකේත ප්‍රහාණය බුදුහාමුදුරුව අලුතෙන් ලෝකයාට හඳුන්වා දුන්නා. කුබ්බේ අනනුසුතේසු ධම්මේසු හැටි. එහෙමනම් මේ රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල, එහෙමනම් රාග බව, ද්වේෂ බව, මෝහ බව කපා දමන්නට, ක්‍රයරන්නට උත්සාහ කරන යම්කිසි කෙනෙක් ඉන්නවා නම් ඒ පුද්ගලයාට මාර්ගී භාෂාවෙන් බුදුහාමුදුරුව වචනයක් පාවිච්චි කළා, භික්ඛු කියලා. භික්ඛු කියන්නේ ඔය කියන විහිකිරීමේ ශක්තිය ක්‍රය කරන්නට ඇප කැප වෙලා කටයුතු කරන පුද්ගලයා. එතකොට රාග බව, ද්වේෂ බව, මෝහ බව තමයි විහිකිරීමේ ශක්තිය. පැවැත්ම පවත්වාගෙන යන, දිගින්දටම දියගමන දිවි කරන අර හේතුන් පටිච්ච සම්භූතං කියන ශක්තිය. එතකොට මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව කියන දිවිකිරීමේ ශක්තිය ක්‍රය කරන්නට, කපා ඉවත් කරන්නට, අස් කරන්නට ඇප කැප වෙලා කටයුතු කරන පුද්ගලයාට බුදුහාමුදුරුවෝ නමක් දුන්නා, භික්ඛු. මේ භික්ඛු කියන්නේ අද අපි භික්ෂූන් වහන්සේලා කියන අර්ථය නෙමෙයි. මේක මේ පස්සේ අරගත්ත සංස්කෘත වචනයක්, භික්ෂූන්, භික්ෂුණීන් කියන. එදා කිව්වේ භික්ඛු, භික්ඛුණී. භික්ඛු කිව්වේ බයවකය කරන්නට, රාග බව, ද්වේෂ බව, මෝහ බව කපා දමන්නට ඇප කැප වෙලා කටයුතු කරන පුද්ගලයෝ සියලුම දෙනා භික්ඛු. ඒක නිසා දැන් ඔය ත්‍රිපිටක ධර්මයේ අපි ඔය ත්‍රිපිටක සූත්‍ර කියවනකොට හැම තැනකම බුදුහාමුදුරුව මේ භික්ඛුන් ආමන්ත්‍රණය අමතා තමා ආමන්ත්‍රණය කරන්නේ. එතකොට මේ භික්ඛු කිව්වේ අංගුත්තරනිකායේ චතුත්ථ විපාකේ පැහැදිලිව කියනවා, මහන මෙහෙන උපාසක, උපාසිකා සිව්වනක් පිරිසම යම්කිසි කෙනෙක් රාග බව, ද්වේෂ බව, මෝහ බව තේරුම් අරගෙන ඒ තමන්ගේ සිතේ උපදින රාග බව, ද්වේෂ බව, මෝහ බව කපාගමන්නට ඇප කැප වෙලා කටයුතු කරනවා නම් අන්නේ පුද්ගලයා භික්ඛු කියන වචනයෙන් බුදුහාමුදුරුව ආමන්ත්‍රණය කරා. එනිසා බුදුහාමුදුරුව මේ ධර්මයේ දේශනා කළේ භික්ඛූන්ට රාග බව, ද්වේෂ බව, මෝහ බව කපා දමන්නට උපකාර වන ආකාරයේ පිළිසිදු ධර්මයක් දේශනා කළා. ඒ වගේම මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව හිතක උපදවන ආකාරය පැහැදිලිව පිළිසිදුව විග්‍රහ කළා. ඉතින් ඒක නිසා පින්වතුනි හැම කෙනෙක්ම තේරුම් ගත යුතුයි මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව සාම්ප්‍රදායික වචනයක් හැටියට සංස්කෘත භාෂාවෙන් ගත්ත වචනයක් අරගෙන භික්ෂූන් කියලා භික්ඛු කියලා කියන වචනෙට වෙනස් කරලා භික්ෂූන් භික්ෂුණී කියලා මේක හදාගන්න. ඒ වගේම බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ සංඝ කිව්වේ මේ රසං රාග බව, ද්වේෂ බව, මෝහ බව සම්පූර්ණයෙන්ම ගසා බිඳ දමන්නට ග කියන්නේ ඝණ්ඨාර ගන්න සංඝ. ඒ රාග බව, ද්වේෂ බව, මෝහ බව සාමුලින්ම හිතෙන් උදුරා ගමන මගඵල ලැබූ බුද්ධයා උත්තමයා සංඝ කියන தත්ත්වයට පත් වෙනවා. අඩුම වශයෙන් අවම වශයෙන් සෝතාපන්න ඵලයට පත් වූ උත්තමයෙකුට මිසක සංඝ කියන බුද්ධ භාෂිතේ වචනේ කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ අද මේ සංඝ කියන එක බොහොම වැරදි ආකාරයට භාවිතා කරනවා. ඒ වගේම වැරදි අර්ථයේ සුද්ධිලා තියෙනවා. ඝණය එහෙම නැත්නම් සමූහය, ඝණය, ඝණය සමූහය කියලා සංඝ එක වැරදි සංඝහල බිඳලා රාගය, ද්වේෂය, මෝහය අර තමන්ගේ කපා ඉවත් කරන්නට යම් මාර්ග ප්‍රතිපදාවක නියැලෙන උත්තමයා සෝතාපට්ටි ඵලයේ පත් වූ උත්තමයා හෝ පමණයි සංඝ කියන්න පුළුවන්. ඒ නිසා මේ සංඝ කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන් සෝතාපට්ටි ඵලයට පත් වූ හෝ සෝතාපට්ටි ඵලයෙන් උඩා එන්නම් සතරගාමි මාර්ගයේ සතරගාමි ඵලයේ අනාගාමි මාර්ගයේ ඵලයේ අරහත් මාර්ගයේ ඵලය කියන මෙන්න මේ ඵල ලැබූ පුද්ගලයේ උත්තමයේ පමණයි සංඝ කියන தத்துவයට පත් වෙන. ඒ නිසා තමයි අපි දැන් දානය දෙනකොට භික්ඛු සංඝස්ස දේම මේ දෙගොල්ල මේක දක්ෂිණ විපංග සූත්‍රයේ දානාංශම් සූත්‍රයේ බුදුහාමුදුරුවෝ පැහැදිලිව ත්‍රිපිටකයේ දේශනා කරලා තියෙනවා. භික්ඛු දානය දෙන්නත් පුළුවන්, සංඝ දානය දෙන්නත් පුළුවන්, භික්ඛු සංඝස්ස දේම කියන දෙකට දෙන්නත් පුළුවන්. එනිසා බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දන් දෙන්නත් පුළුවන්, බුද්ධ භික්ඛුන් සහ සංඝයා දෙකට දෙන්නත් පුළුවන්. මේ භික්ඛු කියන එක සංඝ කියන එක ස්ත්‍රී පුරුෂ ભેදයක් ඇත්තේ නැහැ. ඒ නිසා පිළිමි ගෑනු දෙකලන්ටම භික්ඛු භික්ඛුණී කියන්න පුළුවන්. ඒවල සංඝ කිව්ව එතන අර ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැ. අරහත් මෙහෙණින් කියලා අරහතුන් වහන්සේලා දෙකොල්ලම මගඵලලාභී දෙපිරිසම ස්ත්‍රී පුරුෂ දෙපිරිසම සංඝ. ඒ වගේම මේ සංඝ කියන එක සිවුරු දාගෙන මහන වූ පමණටම ලැබෙන දෙයක් නෙමෙයි. බොහෝ විට මගඵල ලැබූ ගිහියන් අද මේ අපේ කුල අපි අතරේ ඉන්නවා. මගඵල ලැබූ ගිහියන් අඩුම වශයෙන් සෝතාපන්න ඵලයට පත් වූ ගිහියන් කොතැනක හෝ ඉන්නවා නම් ඉන්නවා මේ හැම කෙනෙක්ම මේ කියන සංඝ කොටසට අයිති. එකිනෙදා පින්වතුනි හොඳට තේරුම් ගන්න ඕන මේ බව කියන වචනේ තේරුම් ගත්තේ නැත්නම් මේ වික්ක කියන වචනේ තේරුම් ගන්න බැහැ. මේ බව නිරෝධ කරේ නැත්නම් මේ බව කපා අවසන් කරේ නැත්නම් මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව යම් ආකාරයකට කපන්නට කටයුතු කරේ නැත්නම් මේ බැමි තුන ඒ පුද්ගලයා වික්ක කියන තත්වයට පත් වෙන්නේ නැහැ. එයා මහාන කෙනෙක් වෙන්න පුළුවන්. සිවුරුකාරත්න පිරිස බුදුහාමුදුරුව ජීවත් කළ කාලේ ඔය පරිප්‍රාජික නිගන්තයෝ මහාන බමුණු තීර්ථකයෝ නොයෙකුත් ආකාරයේ අය මහාන බමුණු බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙන්න පෙර හිටිය ඔය අතීත කවුසලා ඒ වගේම උද්දකරාම පුත්‍රාලාර කාලාම පස්ව මහාන වගේ අය ඒ වගේම දැන් සරියුත් මුගලන් හාමුදුරුව අර උපතිස පරිප්‍රාජික හැටියට යම් ආකාරයක සිංහුද්දාගී හිටිය යම් ආකාරයක ප්‍රතිපදාවක් අනුගමනය කරමින් ඒ ප්‍රතිපදාව තමයි මේ රාග බව, ද්වේෂ බව, කියන මේ කෙලෙස් බව අලුතෙන් ඉපදීම තාවකාලිකව යටපත් කරන්නට ක්‍රමයක් ඒගොල්ලෝ දැනගෙන හිටියා. ඒ අනුව ඥාන අභිඥා ලැබුවා. හැබැයි ඒ කිසි කෙනෙක් මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව කියන කෙලෙස් ගති බව තුනම අල්පෙන් නිර්මාණය වන බව තුනම උතුරා දමන්නට දැනගෙන කියන. එහෙමනම් අර බව උතුරා දමන කියන්නේ බව උද්ද බෞද්ධ කියන්නේ රාග බව, ද්වේෂ බව, මෝහ බව තුනම කෙලෙස්කති තුනම තමන්ගේ හිතෙන් උදුරලා අස්කරන්නට ක්‍රියා කරන පුද්ගලයා බෞද්ධ. එහෙම නැති කෙනෙක් කිසිසේත්ම බෞද්ධ කියන නාමයෙන් අපට හඳුන්වන්න පුළුවන් කවන්නේ බව උද්ද කරන්න නැද උත්සාහ අපකට වෙලා ක්‍රියා නොකරන පුද්ගලයා බෞද්ධ වෙන්නේ නැහැ. හැබැයි අද සම්මතයෙන් බුද්ධාගමකාර යුගයේ කිව්වට රාග බව, ද්වේෂ බව, මෝහ බව තමන්ගේ උපදීන බව තේරුම් ගත්තේ නැත්නම් ඒ උපදීන රාග බව, ද්වේෂ බව, මෝහ බව නිසා තමන් සංසාරයේ පෙට බැඳෙන බව තේරුම් ගත්තේ නැත්නම් ඒ රාග බව, ද්වේෂ බව, මෝහ බව නිසා සසර දුක උරුම වන බව තේරුම් ගත්තේ නැත්නම් මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව තමන්ට උදුරා දමන්නට කපල ඉවත් කරන්නට අස්කරන්නට පුළුවන් ක්‍රමයක් තියෙනවා කියන එක තේරුම් ගන්න එයා බෞද්ධයෙක් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපි මුලින්ම හොඳට තේරුම් ගන්න ඕන මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව තමයි මේ ජීවිත පැවැත්ම දිගින් දිගටම පුද්ගලයේ සසර ගමනට බාධ කරලා සංදි කරලා බඩවල අන්ද ලෙස මේ සසර ගමනේ දිගින් දිගටම ගෙනියනවා. ඒ නිසා මේ බෞද්ධ කියන පින්වතුන් මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව කියන තමන්ගේ හිතේ උපදින කෙලෙස් ගති කෙලෙස් බව හා ගති දෙකම තේරුම් ගන්න ඒ කියන්නේ රාග බව රාග ගතිය, ද්වේෂ බව ද්වේෂ ගතිය, මෝහ බව මෝහ ගතිය. මේ ගති කියන්නේ දැන් අතීතයේ විදියට එකතු කරගෙන දැන්පත් කරපු දෙයක් ගන්නවා ගත්තා ඊට පස්සේ ගති පවරපත් එක එක. හැබැයි බව කියන්නේ තාම ගත්තේ නැති තාම උපදවා ගත්තේ නැති උපදින්නට එන දෙයක් බව කියන්නේ. එකයි වෙනස. එතකොට ඔය තණ්හා අංශය, රාග අංශය, පටිඝ අංශය, අවිද්‍යා අංශය කියන තුන තාම ඉපදිලා නැහැ. හැබැයි ඒ අංශය ආශය වුණාම අර රාග බව රාග ගතිය වුණාම, ද්වේෂ බව ද්වේෂ ගතිය වුණාම, මෝහ ගතිය මෝහ ගතිය, මෝහ බව මෝහ ගතිය වුණාම දැන් ඒක උපදිලා අවසානයි. දැන් ගතියක් හැටියට තමන්ගේ චිත්ත සංතානේ තැන්පත් වෙලා අවසන්. ඒක ඊට පස්සේ ඵල විපාක දෙන්න වැය කරන්න පානයි ඉතුරු වෙලා තියෙනවා. ඒ නිසා මේ අනුත්පාද තාමත් නූපදු නු මේ කෙලෙස් ගති අපි තේරුම් ගන්න ඕනේ. ඒකනේ කියුවේ අර නූපන් කුසල් නූපදීමට කියුවේ මෙන්න මේකයි. එතකොට නූපන් කුසල් නූපදීමට කටයුතු කරනවා නම් යම් කිසි කෙනෙක් අන්නේ පුද්ගලයා මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව තේරුම් අරගෙන රාග අනුසයන්න අනුසේති, පටිග අනුසයන්න අනුසේති, අවිද්‍යා අනුසයන්න අනුසේති, නාන්සේති කියලා මේක කියලා තියෙනවා. එනිසා පින්වතුනි මේ භික්ඛු කියන්නේ සංඝ කියන්නේ මේ තමන්ගේ හිතේ උපදින අලුතෙන් උපදින කෙලෙස් දැකලා තේරුම් අරගෙන ඒ කෙලෙස් සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරලා ඒවා අනුත්පාද වෙනසම නිරෝධ කරන්නට ක්‍රියා කරන කැප වෙලා කටයුතු කරන පුද්ගලය තමයි මේ බෞද්ධ, බුද්ධ, භික්ඛු මේ ආදී කොට කිව්වා. ඒක නිසා මේ හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕන සම්මතයෙන් මානවයා සිගුරක් දැන්න පරියට හෝ පන්සිල් ගත්ත පරියට හෝ සාමනයට උපසම්පදා සිල් සමාදන්න පරියට හෝ මේ උපන්දාතිකේ බෞද්ධය කියන නිරු පරියට හෝ බෞද්ධ වෙන්නේ නෑ. බව උදුරා ගමන්නට කටයුතු කරන්නේ නැත්නම් එනිසා මේකට ජාතියක්, වර්ණයක්, පාටක්, ආගමක්, තව භාෂාවක් මේ එකක්වත් අදාළ නැහැ. ඒ නිසා එදා බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙනකොට බව බුද්ධත්වයට පත් වුණා කියන්නේ බව උදුරා ගැනීම කියන එක. ඒ බව උදුරා ගමන්නට උපකාර වන්නා වූ ඥාන සම්භාරයක් බුදුහාමුදුරුවෝ සාක්ෂාත් කරනවා. මේ බව උදුරා ගමන්නට බෑ බුද්ධ ඥාන නැතුව. බව උදුරා ගමන්න ඥාන බුද්ධ ඥාන. අර පුද්ගලයෝ පටාන ගායනාවක්, පටාන සභාවක්, පටාන ප්‍රකරණයක් මේ වගේ මේ බව උදුරා ගමන්න ඥාන සංගායනා එහෙම සජ්ජායනා කරකර ඉන්දියට ගායනා කරකර ඉන්දියට පාඩම් කරකර ඉන්දියට කියව කියව ඉන්දියට ඔය කියන බව උදුරා ගමන්නට බෑ. ඒ නිසා බුද්ධ ඥාන කියන්නේ මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව තමන්ගේ හිතේ උපදීනට එන වෙලාවේ ඒ රාග බව, ද්වේෂ බව, මෝහ බව උදුරා ගමන්නට උපකාර වන ඥානය බුද්ධ ඥානය. හැබැයි මේ බුද්ධ ඥානය මතු වෙන්නේ නිතරම පඤ්ඤා කියන ප්‍රඥාව කියන සංස්කෘත වචනේ මාර්ගදීපාදාව පඤ්ඤා. දැන් හැම බුද්ධ ඥානයකම මුල් කොටස ප්‍රඥාවෙන් සම්පූර්ණ කරගත්තා. දැන් මම එකක් දෙකක් කියන්නම්. සෝතාවදානී පඤ්ඤා සුතමේ ඥාන. සුතමේ ඥානං බුද්ධ ඥානං සෝතාවදානී පඤ්ඤා අපි සාක්ෂාත් කරගත යුතු දේ. ඒ වගේම සීලමයේ පඤ්ඤා සංවරේ ඥාන. මේක මග්ගයේ මග්ග ඥානං මේ හැම තැනකම මුල් කොටස තියෙනවා. මේ බව උදුරා ගමනට උපකාර වන ඥානීය බුද්ධ ඥානය. ඒ බුද්ධ ඥානය කර බුද්ධ ඥානයක් ලැබෙන්නේ ප්‍රඥාව. එහෙමනම් මේ ප්‍රඥාව කියන එක හිතක පිරිසිදු බව ඇති වෙන්නට බුද්ධ ඥානයක් ලැබෙන්නට උපකාර වන කරුණු පහකින් සමන්නාගත වූ දෙයක්. යම්කිසි කෙනෙක්ගේ හිතේ ප්‍රඥාව ඇති වෙන්න නම් සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය පහ, බල පහ ක්‍රියාත්මක වෙන්න ඕන. එතකොට අර කෙලෙස් උදුරා ගමන්නට, බව උදුරා ගමන්නට උපකාර වෙන්නේ මෙන්න මේ ඉන්ද්‍රිය සහ බල ධර්මය. බුද්ධංග කිව්වේ මේ භව අංග එහෙම නැත්නම් බුද්ධ අංග එහෙම නැත්නම් කෙලෙස් භව උදුරාගමන්නට උපකාර වන අංග හතකින් සමන්විත වූ දේවල් තමයි බුද්ධංග කිව්වේ. බුද්ධ අංග කිව්වේ භව උදුරාගමන්නට පුළුවන් අංග හත විග්‍රහ කරලා තියෙන ධර්මයක් බුද්ධංග. ඒ වගේම බුද්ධ කාරක ධර්ම එහෙම සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කිව්වේ මේ භව උදුරා ගමන්නට මේ කෙලෙස් භව මේ රාග භව ද්වේෂ භව මෝහ භව උදුරා ගමන්නට උපකාර කරගත හැකි අනුගමනය කළ යුතු පියවරයන් 37 සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම එහෙම බෝධි කාරක ධර්ම එමනම් බුද්ධ කාරක ධර්ම. බුද්ධ කාරක ධර්ම කිව්වේ භව උදුරා ගමන්නට උපකාර වන අනුගමනය කළ යුතු ධර්ම බුද්ධ කාරක ධර්ම. ඒ නිසා පින්වතුනි හොඳට තේරුම් ගන්න ඕනේ මේ රාග භව, ද්වේෂ භව, මෝහ භව තේරුම් ගත්තේ නැත්නම් මේ නිවන් අවබෝධ කර ගැනීම මේ රාගත්වය ද්වේෂත්වය මෝහත්වය කිරීම මඟ පල ලැබීම කරන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. බොහෝ පුද්ගලයෝ තේරුම් ගත්තේ නැතුව මේ ධර්මතාවය තේරුම් ගන්න බැරුව මේ පින්කම් විතරක් කර කර ප්‍රාර්ථනා විතරක් පත පත වැඳුම් විතරක් කර කර හිටියට මේ තමන්ගේ හිතේ උපදින රාග භව, ද්වේෂ භව, මෝහ භව තාමුලින්ම සංකේත ප්‍රාණයෙන් මුදුරලා දාලා නිස්සරණ ප්‍රාණයට පත් වෙන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා සෑම කෙනෙක්ම කල්පනා කරගන්න ඕනේ ඔය රාග භව, ද්වේෂ භව, මෝහ භව උපදින්නේ තමන්ගේ හිතේ. ඒක තමන්ට තේරෙනවා දැනගන්නට පුළුවන්. හැබැයි ඒක ආමිෂය ආස්වාදයක් ලබන නිසා ඒක මුවා වෙනවා, මොහෙන් වැහෙනවා, අන්දරේ. ඒ නිසා ඒකේ තියෙන ආදීනව ආනිසංශ දැක ගන්නට බෑ. ඇහැ පිනවන්නට, කන පිනවන්නට, නාසය දිවකය මන පිනවන්නට උපකාර වෙන්නේ මේ බව අලුතෙන් සකස් වීම. බැඳෙන්නේ, බද්ධ වෙන්නේ මේ අලුතෙන් සකස් වීම නිසා. ඒ නිසා ධර්මතාවයෙන්ම සකස් වෙලා තියෙනවා මේ සංසාර ගමනට පුද්ගලයාව, සත්වයාව, ප්‍රාණීන්ව බඳවන්නට යම් කිසි ඕග හතර, බලවේග හතර. මේ අනික කාමෝග, භවෝග, චිත්තෝග, අවිද්‍යාවෝග. ඒ නිසා හැම තැනකදීම පුද්ගලයා මේ ඇකන නාසය දිවකය මන අසංවර නම් ඒ අසංවර වීමත් සමග මේ බව සකස් වෙනවා, මේ හතරට බැඳෙනවා, මේ රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම උත්පාදනය වෙනවා, නිර්මාණය වෙනවා. දන්නේ නැති පුද්ගලයා ආමිෂ දුවයකට ඇඳිලා මේ බව සකස් කරගෙන මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව නිසා සංසාරෙට බැඳෙනවා. ඒක නිසා දුක් විඳිනවා. ඉතින් ඒක නිසා පින්වතුනි අපි තේරුම් ගත යුතුයි මේ පුද්ගලයන් කටයුතු කරනකොට මේ බව කියන වචනේ තේරුම් ගත්තේ නැත්නම් ඒ පුද්ගලයා මේ නිවන අවබෝධ කරගන්නට සුදුසු පුද්ගලයෙක් නෙමෙයි. ඒ වගේම මේ බව තව බොහෝ තැන්වල නපේ බවං අට්ඨමන්නා කියයි. මෙතන එහෙම ජාති කියන වචනයක් විග්‍රහ කළා නැහැ. හොඳට තේරුම් ගන්න ඕනේ අද සම්මතයෙන් බුද්ධාගම කාර්ය ආමුදුවරු මේ කියන දේශනාවල කියන්නේ නතේ පවන් අට්ඨමන්නාදී කියන එකට ජාති ආත්මට ජාති රටක් නැත්තේ නැහැ. ජාති හතයි කියන්නේ උපරිම භව කතාවක් නැහැ. මේක තේරුම ඒ කියන දේශකයන් වහන්සේලා ධර්මයේ දන්නේ ධර්මයේ නොදැන භව නොදැන භව තේරුම් නොදැන භව ජාති පටලවාගෙන පොත් කියලා කියනවා. බොහෝ අපේ උගත් යටිවරු මේ මෑතකදී අතීතයේ බුදුගෝසාමුදුරන්ගේ පටන් අද වෙනකම් බොහෝ අය අටුවාටිකා ලියපු අය බව පටලවාගෙන කියනවා. ඒ වගේම මේ බව තේරුම් ගන්න බැරි වෙන්නේ සිංහල මිනිස්සුන්ට මේ බව කියන්නේ මාර්ගී වචනයක් මේ බව බවෝ බව වෙන මේකට අලුතෙන් අකුරක් එකතු කරලා දැන් අර ඉංග්‍රීසි වචන වලට සිංහලට යොදව ගන්නකොට ලෝකී කියන වචනේ ලෝකීය තව යායන්නක් දාලා මේක මේ සිංහලට පරිවර්තනය ඒ වගේ මේ බව කියන වචනේ බොහෝ උගත් වියත් කියලා සම්මතයෙන් පොත්‍රිය පහාන්දුරු බව කියන එක යයන්නක් දාලා බවය කියලා කියන්න පටන් ගත්තා දේශනා කරන ඒ අනුව ඒ බවය මේ බවය පෙර බවය මතු බවය මේකත් බව නෙමෙයි මේ ඔක්කොම ජාති මේක මේ බයමනාර පටිච්චා උපාද විග්‍රහය කියන්නේ නැහැ උපාදාන පත්‍ය භව පත්‍ය ජාති කියන පියවර අවස්ථා දෙක. ඉතින් ඒක නිසා මේක තේරුම් නොගත් නිසා තමයි මේ බව තේරුම් නොගත් නිසා තමයි නැති භවම් අට්ඨමන්නාති අන්ති කියපු එකේ අටවෙනි බවක් නැහැ කියන එකයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. නම් මේ පුතත්යන් මේ බුද්ධාගමකාර ආමුදුරන්ට මේක තේරුම් ගන්නට බැරි ඒ නිසා පින්නතුනි අද මිනිසුන්ම මුලා කරලා තියෙන මේ වැරදි දේශනාවල් බුදු දහමයි විකෘත් කරේ මේක ඒ නිසා හරියට තේරුම් ගන්න ඕනේ මේ බව කියන්නේ කර්ම බීජ එහෙම නැත්නම් නැවත උපදක් ලබන්නට හේතු වන ජාතිකත්වයට පත් වෙන්නට හේතු වන දේ තමයි බව. ඒ නිසා සෝතාපට්ටි ඵලයට පත් වූ පුද්ගලයා සෝතාපන්න බවට පත් වූ පුද්ගලයාට තව බව හතක් තියෙනවා. සෝතාපන්න බවට පත් වූ පුද්ගලයා ගත කරන්නේ දැන් එක බවක සෝතාපට්ටි බව. එතන බව තියෙනවා බුද්ධ බව, එතනත් බව. එතන ඒක නිසා සෝතාපට්ටි බවට පත් වූ පුද්ගලයා සතරගාමි මාර්ග බව, ඵල බව, අනාගාමි මාර්ග බව, ඵල බව අරහත් මාර්ග බව ඵල බව කියන බව හත සම්පූර්ණ කළාම අටවෙනි බව ඇත්තේ නැහැ කියන එකයි. නැත්ේ බවන් අට මන්නා කියන්ති. ඒ වගේම මේ බව තේරුම් ගත්තේ නැති මිනිස්සු නැවත නැවතත් මේ බව සකස් කරන බව තේරුම් ගත්තේ නැති මිනිස්සු යායන් තන්නා පොනු බංක. පුනම් බව කියන්නේ පුනම් බව කියන්නේ පුන පුනා බවට පත් වෙනවා. පුන පුනා රාග බව, ද්වේෂ බව, මෝහ බව තමන්ගේ සිතේ උත්පාදනය කරගෙන මේ සසර ගමනට යායන් ගන්නා පුන බව කියන්නේ ඒකයි පුනම් බව කියන්නේ එක ආයක එකඟට මේ දැන් සාර්ථක කරගන්න. ඒ අනුව මේ බව සකස් කර ගැනීම තමයි මේ පුනම් බව කියන්නේ. පුන පුනා බව දැන් බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා මේ පැමිණුණ කබල දැම්මට පස්සේ බුදුහාමුදුරුවෝ කිව්වා අයමන්තිමා ජාති නත්ති දානි පුනබව. නත්ති දානි පුනබව. ඒ අනුව අයමන්තිමා ජාති. ඉතින් ඒක නිසා මේ බව උදුරා ගැනීම බව නිරෝධය තමයි බුද්ධ දේශනාවේ හැම තැනකදීම ප්‍රකාශ කරලා තියෙන්නේ භව නිරෝධෝ ජාති නිරෝධෝ. දැන් පටිච්චසමුප්පාද විග්‍රහය කියන්නේ අවිද්‍යා නිරෝධෝ භව නිරෝධෝ, සංඛාර නිරෝධෝ භව නිරෝධෝ, විඥාන නිරෝධෝ භව නිරෝධෝ, නාම රූප නිරෝධෝ භව නිරෝධෝ, සලආයතන නිරෝධෝ භව නිරෝධෝ, පස්ස නිරෝධෝ භව නිරෝධෝ, වේදනා නිරෝධෝ භව නිරෝධෝ, තණ්හා නිරෝධෝ භව නිරෝධෝ, උපාදාන නිරෝධෝ භව නිරෝධෝ. එනිසා මේ භව කියන වචනේ ඔය භවය කියන වැරදි ආකාරයට පරිවර්තනය කරගත්තට පස්සේ සිංහල බෞද්ධයන්ට මේ වචනවල අර්ථ ධර්ම නිරුක්ති තේරුම් ගන්න බැරුණා. මේ බව නිරෝධ කරනවා කියන එක තේරුම් ගන්නම බැරි වුණා. මොකද හේතුව බව කියන එකට යන්න දාලා භවය ජාතියයි පටලවාගෙන කලවම් කරගෙන අද බොහෝ ස්වාමීන් වහන්සේලා බොහොම උගත්ය ධර්ම දේශකයන් වහන්සේලා හැම තැනකම මේ භවයයි ජාතියයි පටලවාගෙන මේක දේශනා කරනවා. එනිදා බුදුහාමුදුරුවෝ කිව්වේ බාහිර නිරෝධ කිරීමෙන් ජාති නිරෝධ කරනවා මිසක වෙන ක්‍රමයකින් මේක කරන්න බෑ. එනිදා මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව නොඋපදවා නිරෝධ කර එන්නේ අපිට පුළුවන්කම තියෙනවා මේ බව උදුරා අස් කරන්න. එතන ආර සංකේත ප්‍රාණින් බව නිරෝධ කරනවා කියන්නේ. එතකොට මේ බව නිරෝධ කරාම තමයි ඒ රාග බව සාමුලින්ම නූපදින ආමාර බැම්ම කපල යනවා. එයන්ම තමයි රාග ක්‍රයෝ නිබ්බාන, ද්වේෂ ක්‍රයෝ නිබ්බාන, මෝහ ක්‍රයෝ නිබ්බාන. එතකොට මේ බැඳෙන්නේ බාන සකස් වෙන්නේ සංසාරයේ ඇඳෙන්නේ බැඳෙන්නේ මෙන්න මේ බව සකස් වෙන නිසා. ඒ බාන මිදි නිදහස් වීම බැම්ම කපා ගැනීම තමයි නිබ්බාන. එනිසා එකක් බව තේරුම් ගත්තේ නැති පුද්ගලයෙකුට නිබ්බාන තේරුම් ගන්න බෑ, නිබ්බිදා තේරුම් ගන්න බෑ, නිබ්බින්දති තේරුම් ගන්න බෑ. ඉතින් ඒක නිසා පින්වතුනි මේ බව කියන වචනේ බුද්ධ දේශනාවේ පාදකී වචනයක්. මේ වචනේ හරියට අර්ථ ධර්ම නිරුක්ති තේරුම් ගත්තේ නැත්නම් අපි මේ බව සකස් කරගන්න ආකාරය හේතුන් පටිච්ච සම්භූතං වෙන ආකාරය තේරුම් ගත්තේ නැත්නම් හේතු කිව්වේ රාගය, ද්වේෂය, මෝහය, මාන්නිකය අභ්‍ය තමයි හේතු වෙන මොකක්වත් නෙමෙයි. එනිසා හේතු කිව්වේ මේ කෙලෙස් උපදින මුල් තුන රාග, ද්වේෂ, මෝහ, මාන්නිකය අභ්‍ය තමයි හේතු. හේතුවක් නැතුව පටිච්ච වෙන්නේ නැහැ. හේතුන් පටිච්ච සම්භූත හේතු මංග හේතු කිව්වේ රාගය, ද්වේෂය, මෝහය නැවත ඒකට නොබැලුනාම බව උදුරා ගන්නවා, බාන වෙනවා. ඒ අනුව නිරුද්ධති, ඒ අනුව අපි මේ නිවනට පත් වෙනා වූ නිබ්බිදා කියන තත්වයට අර බුද්ධ ඥාන උපදවා ගන්නට සත්‍ය බෝධිපාක්ෂික ධර්ම සම්පූර්ණ කර ගන්නට උපකාර වන දේ තමයි මේ බව නිරෝධ කිරීම, මේ බව උදුරා ගැනීම අවස්ථා දෙක. එනිසා මේක හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕනේ. මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව තමයි මේ පාවුවේ වෙන මොකක්වත් නෙමෙයි. ඒ වගේම යහපත් ආකාරයේ බවුවේ සෝතාපන්න බව, සකදාගාමි බව, අනාගාමි බව, බුද්ධ බව, අරහත් බව, මෙවන් බව. ඒවා නිවනට උපකාර වන්නේ එතෙන්දී බව උදුරා දෙනු නිසා බුද්ධ බව. අතන බව සකස් කිරීම නිසා රාග බව, ද්වේෂ බව, මෝහ බව කියලා විග්‍රහ කරනවා. ඒක නිසා පින්වතුනි මේ දෙපැත්ත දුවතාවේ තේරුම් ගත්තට පස්සේ ඕන කෙනෙකුට මේ බව සකස් කරන ආකාරය, මේ බව උදුරා ගැනීම ගමනට උපකාර වන මාර්ගය දෙකම තේරුම් ගත්ත හැකි. බව සකස් කරන්නේ අවිද්‍යාව මුල පටිච්චසමුප්පාදේ, බව උදුරා ගමන්නේ කුසලස්ස පටිච්චසමුප්පාදේ, කුසල මුල පටිච්චසමුප්පාදේ විග්‍රහය. මේ විග්‍රහය වැරදියට තේරුම් අරගත්තා කෙනෙකුට කරන්න බෑ මේක ප්‍රායෝගිකව. ඒ නිසා තම තමන් තේරුම් ගන්න ඕනේ මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව උපදින තමන්ගේ හිතේ. රාග බව, ද්වේෂ බව, මෝහ බව නූපදින නිසා අනුපාදිනට ඉතින් අස් කරලා හිත පිරිසිදු කරගන්නේ තමයි නිවන කියන්නේ මෙන්න මේක. ඒ නිසා මේ පැවැත්ම ජීවිතේ පවතින ඔය රාග බව, ද්වේෂ බව, මෝහ බව බුද්ධයා විසින් නොදැන හෝ දැන හෝ තේරුම් නොගෙන හෝ ගෙන හෝ මේ රාග බවට, ද්වේෂ බවට, මෝහ බවට පත් වෙන නිසායි, බැඳෙන නිසායි, සතර ගමනට ඈඳෙන නිසායි. ඒ නිසා පින්වතුනි සෑම කෙනෙක්ම මේ බුද්ධ දේශනාවේ එන වැදගත්ම පදය බව. බව තේරුම් නොගත්තොත් ඒ බුද්ධයාට බව උදුරා ගමලා බුද්ධ ධර්මයට පත් වෙන්න බෑ. බව ක්‍රය කරලා බික්කු කියන ධර්මයට පත් වෙන්න බෑ. ඒ අනුව ඒ බුද්ධයා බව සකස් කරගෙන ඉන්න පුතත්යන් බවටපත් වූ පුත්‍රයෙක් බවට පත් වෙනවා. ඒක නිසා මේ කර්ම කාරණා හොඳට දැනගෙන තේරුම් ගත්තොත් ඕනම කෙනෙකුට පුළුවන්කම් තියෙනවා තමන්ගේ හිතේ උපදින රාග බව, ද්වේෂ බව, මෝහ බව උදුරා ගන්න බුද්ධ බවට පත් වෙනට අනුගමනය කළ යුතු පිළිවෙත පිළිවෙත ප්‍රතිපදාව අනුගමනය. ඒ සඳහා මේ ධර්ම දේශනාව උපකාර වෙනවා. නැතිමුදු දැන් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඕන කෙනෙකුට ඕනෑම ප්‍රශ්නයක් අහන්න ඕනෑම කෙනෙකුට ඕනෑම ප්‍රශ්නයක් අහන්න මේ වේදනාවට අදාළ නොවෙන්න පුළුවන් ඕනෑම කෙනෙකුට ඕනෑම ප්‍රශ්නයක් අහන්න
සංසාර දෘෂ්ටිය. ඒකෙන් නිදහස් වෙ යුතුයි කියන දැක්ම මොකද්ද?
මා සිත්‍ය සම්මා කියන්නේ රාගයෙන් ද්වේෂයෙන් මොහයෙන් මිදි නිදහස් වෙන්නට පුළුවන් නිදහසිය හැකි නිදහස් වීම යාවත්තේ දැන් දැන් මේක මේ දැක්ම විතරයි සෝදාපත් ඵලයේදී දස්සනියන සංවේදීන එමරන දස්සනියන පාත ඒක නිසා දැන් සෝදාපත් ඵලයටපත් නොවි උත්තරේට මේක ඉදිරියට අර මේ මෙතෙක් කල ගාරයි වටිනා හොඳයි කියලා ඉති පුරාගේ ද්වේෂයෙන් මොහේ නම්ගීතෙන් අයින් කරලා අස්කල නිදහස් වෙන බුදුආකම කපන්නේ දැන් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන සෝතාපට්ටි ඵලයේදීපත් වෙන්නේ තමන්ගේ මෙතෙක් කල තිබුණු සංසාර දෘෂ්ටිය අනේක ජාති සංසාරන් දෘෂ්ටිය දැන් සම්දා විස්සං අනිවිසා අවසාතුනේ කැපිලා අයින් ඒ අනුව නිසංකාර ගතන් චිත්තන් දන්නානන් ගොය මාජි හැබැයි පුතන් කියන පුද්ගලේ හැම තිස්සේම හදන්නේ හිතන්නේ මොකද මේ ඇහැ පිනවන එක කන පිනවන එක නැවතත් ඇහැට පිය කනට පිය නාසයට දිවට කයට මනට පිය ඔය පංචස්කන්ධයේ උපාදානය කරගන්න එක විතර සාර බව වෙන මොකක්වත් පුතන් කියන පුද්ගලයෙකුට දකින්න පුළුවන්කමක් නැහැ ඒක නම් මිත්‍යා දෘෂ්ටි ඒක නම් වැරදි දෙයක් ඒක නම් සංසාර දෘෂ්ටි ඒක නම් ධක්කාය දෘෂ්ටි පිටි පිටා නීල පිළවරණ වෙන මොකක්වත් ඔය නිදි නිදහස් වුණ පුද්ගලයා දකින්න මෙතෙක් කල අපි මේ සාරයි කියලා දැල්ල ගත්ත මහ කුණු ගොඩ මේ අපේ මේ පැවැත්ම පවත්වාගෙන ඉන්න මේ බව ලබන්නට උපකාර වූ හේතු සියලුම දේවල් තමයි සංසාරයි කියලා හිතුව දේවා ඒකමයි අපි මේ ගමන යන්න මේ දුක් විඳින මේ දුක උරුම වෙන හේතු ඒක දෙන්න සම්මාන් වචන අඬ තියෙන දැන් මේ මෙතෙක් කල මේ දැන් මේ අවුරුදු 5කට විතර ඉස්සෙල්ලා මේවා මතු කරලා තියෙනකම් තිබුණ ගන්න සම්මාන් වචනාට තිබුණා හැබැයි සම්මාන් කියන එක විග්‍රහ කරන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ සංකේත රාගයේ ද්වේෂයේ මොහොනේ කියලා කිව්වේ නැහැ දැන් එකෙක් කල තිබුණ මොකද අද සාමාන්‍ය අද තාවසක ඔය රේඩියෝ වල චැනල් වල බණ කියයි ආනෝ මොකක්ද කියලා සම්මාන ගන්න හොඳ යහපත් නිවැරදි පුණ්‍යභාගිය උපනිප්පක්ක අර ආශෝ නැතු දේන ඒවා ඒවා ලෝකේ හදන්න හොඳ දේවල් හොඳ ලෝකයක් හොඳින් පවත්වාගෙන යන්න උපකාර වන දේවල් හැබැයි හොඳ ලෝකෙ හොඳින් පවත්වාගෙන යන නිවන නෙමෙයි දැන් මේ සියලුම ආගම් විශේෂයෙන්ම බුද්ධ ආගම කියන්නේ මොකටද හොඳ ලෝකයක් හොඳින් දිගටම පවත්වාගෙන කාම ලෝකවල දුගති ලෝකවල දිව්‍ය ලෝකවල බෝසත් වෙනුම් පුර පුර යන්න ඒ නිසා නිවනක් එතන නැහැ නිවන කියන්නේ කොයි මේ කියන ආර්ය අෂ්ටාංග මාර්ගය හරියට සම් තේරුම් අරගෙන සම් දැකලා දම්මෝ සම්දිච්චිකෝ තත්වෙන් නම දක්කාතා වෙලා සම්මාදිච්චියට පත්තුන අන්නේ පුද්ගලයා මේ මෙතෙක් කල සායයි කියලා වටිනවා කියලා හොඳයි කියලා හිතුව මේ රාගය ද්වේෂය මෝහය තියෙන භයානකම අසාර බව නිස්සාර බව අනාත බවට පත් වෙන ආකාරය දකි ඒ දැක්ම නම සෝදාපත්ති බලයේ වෙන මොකක්වත් නෙමෙයි එදා ඔය කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වචන ටිකේ ඕක නැහැ. ඔය වචන ටික අද ඕන ආමුදුරම ඔය සම්මුතයෙන් බල කියන අය ගාව තියෙන. ඔක පාවදී පොතේ තියෙන. පොතේ තියෙන එක දාන්ත දුරේ පිටි. දැන් ඕවා ග්‍රහ දුරේ පුරණ එක තියෙන. සංජායන කරන. නමුත් නිවන නැහැ. නිවන නම් විපස්සනා අනුපස්සනා දුරේ නිසා ග්‍රන්ථ දුරේ පමණක් මේ ග්‍රන්ථ දුරේ විපස්සනා දුරේ හරියටම තේරුම් ගන්න. ග්‍රන්ථ දුරේ කියන්නේ දැන් අපි හිතමු දැන් ඔය කියන ඒවා පොතේ තියෙනවා. ඔය පොතේ තියෙන එක පාඩම් කරලා උපාධියකට දෙන උපාධිය ලෝකේ ආවා. උපාධියෙන් ඉන්නේ මොකද? ලෝකේ අල්ලගන්න ලෝකේ හදන්න ලෝක පාත්කම යන උපකාර වන දේ උපාය. ඒවට හොඳ ගන්න. හැබැයි නිවන ප්‍රේරිතාම වෙන්නේ දැන් මේ කවුද පාලින් විද්‍යාලේ එක මහාචාර්ය ආචාර්ය උපාධිය දත්තකම වෙන්නේ මොකද? රට දුරේ ඒ උපාධිය ලැබුණ රසාව ගන්න පුළුවන්. වැහෙන්නේ මොකක්ද? ඔය කියන පැවැත්ම හේතුඵල පරම්පරාවක් දිගින් දිගටම දිගින් දිගටම හේතු ඵල වශයෙන් ඵල හේතු වශයෙන් දිගින් දිගටම පවත්වාගෙන යන මුදින ආයුණ. ඒ අනුව නිපති. නිපති කියන්නේ අලුතෙන් ව්‍යංගය උත්පත්ති කරන. උපපත්ති වෙනන නිබ්බති. ඒ අනුව උපපත්ති වෙන. ඒ අනුව ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දෝමන උපායත සම්බවන්. දැන් මේක ඔය පරිචින ආයුණන් කියන්නේ මේ ආයු කියන එකේ තේරුම අපි මේ හේතුඵල පරම්පරාව දිගින් දිගටම දිගින් දිගටම ප්‍රයත්න සඳහා පාත්වාගෙන යන දිගින ආයු. අනායු වණන් කියන්නේ ඒ ප්‍රයත්න නවත්තන්නට කරන ක්‍රියාවලිය අනායු වණන්. දැන් මේ මාතේ අහපු ප්‍රශ්නේ බොහොම හොඳයි. බොහොම වැදගත්. දැන් ඔය රාගයේ ද්වේෂයේ මෝහය කියන්නේ ඉස්සෙල්ලාම දැන හඳුනාගන්න. රාගයේ ද්වේෂයේ මෝහය දැන හඳුනාගන්න. කොහොමද? තමන්ගේ ඇහැ කන් ආසය දිව කය මන පිනවන දේ යයි නැවතරවට පුනක් පුනා පිනවන්නට කටයුතු කරනවා නම් ඒක රාගය. එනිසා දැන් අපි ඇහෙන රූපයක් බැලීමේම රාගයක් නෑ. කනෙන් ශබ්දයක් ඇහිීම රාගයක් නෑ. දිවෙන් යම් සුදුසුදයක් කෑම රාගයක් නෑ. නැවත ඒ දිවෙන් කෑපු දේ රස වැටිලා නැවත ඒ රස විඳීමේ ආස්වාදයක් අවශ්‍යතාවයක් කැමැත්තක් පටිච්චවීමක් ඇති වුණා නම් අන්න ඒක තණ්හාව. ඒක නිසා අපි තේරුම් ගන්න ඕන මේ රාගය කියන්නේ තණ්හාව කියන්නේ ඔය කියන ඇකන්නාසේ දිවකය මන පාවිච්චි කරන එක නෙමෙයි. ඒ ඇහෙන් දැක්ක රූපයට යම් ආස්වාදයක් ලබලා ඒ ආස්වාදයේ යයි යයි නැවත නැවතත් පුන පුනා පුනා බව ඒ බවටපත් වෙන කැමැත්තක් අවශ්‍යතාවයක් තියෙනවනම් ආංශ සුවයක් පිනීමේ කැමැත්තක් තියෙනවනම් ඒක තණ්හාව. ඒක උපාද. ඒක සම්භව. ඒ වගේම දැන් අර ගැටුමක් ද්වේෂයක් තමන්ට නොකැලෙන දෙයක් දැක්කාම ඇහුවාම වින්දාම ඒකට නැවත නැවතත් කොහිටද ඉඳලා නඩු කියලා විරුද්ධකාරකම් කරලා මේ කරන එක පටිඝ අනුසය. ඒ වගේම ඒ ක්‍රියා ක්‍රියාතර මන මන කටයුතු කිරීම නම් මානෙ මෝහය. එතකොට මේ රාගය ද්වේෂය මෝහය කියන තුන අපි මේ හිතන දෙයට වඩා පොඩ්ඩක් වෙනස්. මේක හොඳට තේරුම් ගන්න ඕන. අපි ඇහැකනාසය දිවකය මන පාවිච්චි කිරීම නෙමේ රාගය ද්වේෂය මෝහය. ඒ තුනම ඇති වෙන්නේ අපි අර දැක්ක රූපයට යලි යලි නැවත නැවත පුන පුනා ඒ බවටපත් වෙන්නට කටයුතු කරන්න තියෙන ආශාව කැමැත්ත. ඒ වගේම අර තරහ වූ වෛරේ නැවත නැවතත් අවුස්සාවුස්ස මතු කර අර නැවත නැවතත් කොනිටලන් දලා රූපාවේ පාරන්න තියෙන අවශ්‍යතාවය. ඒ නිසා නැවත අර සංසන්දනය කරමින් මන මන කටයුතු කිරීමේ කැමැත්ත තමයි රාගය ද්වේෂයෙන් මොහොත. ඒ කැමැත්ත එන්නේ තමන්ගේ. අපි රාගය කියන එක නවත්තන්න අපි ඒ රාගයේ තියෙන සුන්දර බව අත්හරින්න අසුභ අනුස්සතිය භාවනා කරන්න. මොකද අසුභ අනුස්සතිය භාවනා කරන්න. හැබැයි අනුස්සති මොකද උතර අනුස්සති කියන්නේ? අර සුන්දර බව අලුතෙන් උපදින හිතේ අලුතෙන් උපදින සුන්දර බව අත්තරින්න අසුභ අනුස්සතිය. මේ අනු කියන වචනේ නැත්නම් ඒක බුද්ධ භාවනාවක් නෙමෙයි. අලුතෙන් උපදින කොටස අපි ඒ උපදින මොහොත වර්තමාන මොහොතේ අයින් කිරීම අනුස්සති එක්ක අනුපස්සනා එක්ක අනුස්සති. අනුස්සති භාවනා කියන්නේ තමයි මේක දැන් ඔය රාගය අලුතෙන් තමයි හිතේ ඉපදලා අලුතෙන් ගන්නා වෙලාව අලුතෙන් උපාදානය කරන අලුතෙන් සම්භාවිතිය ගැටේ පත් වෙන්නයි ඉන්නේ ඔය අවස්ථා නමින්. ඒ නමින් එකකව ඔය අනුසය න අනුසය කියනවා නම් අත් සම්භවම් වෙන්නේ නැහැ නිරෝධය. ඒක නිසා අර අසුභානුසතිය වඩලා සුන්දරව අත්කරන්න. ඒ වගේම මේ අපේ හිතේ යමක් නිත්‍ය වෙයි. එතකොට මේ නිත්‍ය සංඥාව අයින් කරන්න අනිත්‍ය අනුවසනා කරන්න. ආයතයක් අනු. අනිත්‍ය අනුවසනා කරා නිත්‍ය සංඥාව අර ප්‍රිය බව පිළිබඳ තියෙන නිත්‍ය බව අත්හැර ගන්න. අර අප්‍රිය බව කිවි බව තියෙන නිත්‍ය බව අයින් කරන්න. ඒ වගේම අනත්ත බව අත්හැර ගන්න. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ අනිත්‍ය දුක්ඛ අනත්ත අනුපස්සනා කරන නිත්‍ය සංඥා සුඛ සංඥා අත් සංඥා ඉවත් කරනවා නම් විතරයි අනුපස්සනා වෙන්නේ. ඒ නිසා දැන් අර ප්‍රියකමට ඇලෙනවා කියන දේ ඉන් අපි මිදෙන්න නම් අර මෙත් අසුභානුස්සතිය වඩලා අනිත්‍ය දුක්ඛ අනත්ත මෙනෙහි කරලා නිබ්බිදා කියන තත්වයටම එන්න. විරාගා කියන ධර්පයට වෙන්න ඕන නිරෝධා කියන ධර්පයට වෙන්න ඕන පටිනිස්සබ්බ ධර්පයට එන්න. ඒ වගේම ද්වේෂයක් වෛරයක් ක්‍රෝධයක් තරහ පිටකාවන එතෙන්දී අසුභානුස්සතිය වඩන වැඩක්. එතෙන්දී මොකද කරන්න ඕන? මෙත්ත අනුස්සතිය. ඒතර තියෙන අනුස්සතිය. හැබැයි මේ අනුස්සතිය නැති භාවනාවක් භාවනා කරලා අර අලුතෙන් උපදින රාගයේ ද්වේෂයෙන් මොහේ අයින් කරන්න කවුරුලා ගන්න බැහැ. ඒ නිසා දැන් මේ අසුභ අනුස්සතිය මෙත්ත අනුස්සතිය ඊළාවට මරණ අනුස්සතිය තමයි අනිත්‍ය දුක්ඛ අනත්ත මෙහි කියලා අනිත්‍ය අනුපස්සී විහෙරති නිත්‍ය සංඥා පජාති දුක්ඛ අනුපස්සී විහෙරති සුඛ සංඥා පජාති අනත්ත අනුපස්සී විහෙරති අත්ථ සංඥා පජාති බුද්ධ අනුස්සතිය තමයි නිබ්බිදානුපස්සී විහෙරති අභිනන්දින් පජාති. මේ අභිනන්දනය තමයි අපේ හිතට මේ අර බව සකස් කරන්නේ. දැන් කියලා තියෙනවා ව්‍යායාම් තණ්හා කෝම භවික තත්‍රා අභිනන්දි. තත්‍රා අභිනන්දි. කාම තණ්හා භව තණ්හා විභව. තත්‍රා අභිනන්දි. එතකොට මේ අභිනන්දනය ඉවත් කරන්නේ. අභිනන්දනය ඉවත් කරන්නේ නිබ්බිදානුපස්සනාව වඩලා නොබැඳෙන බව. නිබ්බිදා කියන්නේ නොබැඳීම. අපි මේ බැඳෙන අයන්නේ අරතියදී එකවර අපිදී එකවර වැරදි මැනීම. අනිත්‍ය දුක්ඛ අනත්ත මෙනෙහි කරලාම තමයි නිබ්බිදා වෙන්නේ. නිබ්බිදානුපස්සී විහෙරති අභිනන්දී පදයි. විරාගානුපස්සී විහෙරති රාගං පදයි. රාගේ පත්‍රාණි. නිරෝධානුපස්සී විහෙරති සම්මුතියං පජාති පටිනිස්සග්ගානුපස්සී විහෙරති සම්භූපති පජාති. මේක තමයි බුද්ධ අනුස්සති භාව. හැබැයි ඔය අනුස්සති කියන වචනේ නැත්නම් ඒක අනුසය ක්‍රය කරන්නට උපකාර වෙන්නේ නැහැ, හේතු වෙන්නේ නැහැ. තව නිකුත් භාවනා ක්‍රම තියෙනවා తాවකාලිකව ඔය කෙලෙස් බව යටපත් කරන. හැබැයි ඔය කෙලෙස් බා මුලින් මුදුරා ගමන්නට සංකේත වශයෙන් ප්‍රාණී කරන්න කිසිසේත්ම හේතු නැහැ, උපකාර වෙන්නේ නැහැ, බලයක් නැහැ. එනිසා මේ අනුපස්සනා කරීම සඳහා අනුසති භාවනා කරනවා. දැන් ඔය කියන මෙත්තානුසති, අසුභානුසති, බුද්ධානුසති, මරණානුසති හතර අනුසති හතර තමයි චතුරාර්ය. ඒක කිරීමේ වෙන්නේ මොකද? අර කාය අනුපස්සනා සිද්ධ වෙනවා. චිත්තේ චිත්ත අනුපස්සනා, වේදනා වේදනා අනුපස්සනා, ධම්මේ ධම්ම අනුපස්සනා. මේ අනුපස්සනා කිරීමක් තමයි කරන්නේ. අනු කියන්නේ අලුතෙන් උපදින බව. අසනවා කියන්නේ ඒක නොඋපදවා ඒක ප්‍රහාණය කළ පජාති පානාති පස්ස. බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා තියෙන පජාති පහනාති පස්සු එක ප්‍රාණී කරන්න පුළුවන් වෙන්නේ අනුපස්සනාවෙන් අනුපස්සනා කියන මූලික වශයෙන් හතරක් කායේ කායානුපස්සන වේදනා වේදනානුපස්සන චිත්තේ චිත්තානුපස්සන ඒ නිසා මේ අනුපස්සනා කර හරියට තේරුම් ගත්තේ නැත්නම් අනුපස්සනා කරන්න නම් අනුස්සති හතර අත්‍යවශ්‍ය බව තේරුම් ගත්තේ නැත්නම් මේ බව බුදුරජාණන්ට බුද්ධ බවට පත් වෙන්නට මඟ ලබන්නට මේ රාග මුල දේශ මුල මෝහ මුල තමන්ගේ ජීවිතේ බුදුරජාණන්ට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා හැබැයි මේක කරන්න ඕනේ නිකම් මේ යන්නේ උදේට පැතුම් දහවට පැතුම් කරලා එක්ක කැලේ එකට දහම් වලට කාන්ත දෙකට දීලා හරියන්නේ මේ කරන්න කොයි වෙලාවේ පැහැදිලිව මහා සතරාත් පටාන සූත්‍රයේ කියලා තියෙනවා වැචන් වා චිතෝවා සයන් වා නිසින්නෝ යනකොට එනකොට කනකොට බොනකොට නානකොට මොන සාමාන්‍ය තමයි ජීවිතයේ උදේ නැතිච්චකම නාරණ රැඳ ඉඳියකම මේ වැඩ කරන්නේ ඒ වෙනකොට හාමුදුරුවන්ට ජීවිතක පිළිමකේ උඩ ගෑන්දුරුට ජීවත් වෙන්න බෑ කනකොට දෝනේ පිටපස්සට යන්නෝනේ වැසිකිලි යන්නෝනේ නානෝනේ පිළිමක මේ සිවුරු අඳිනෝනේ මේ මේ කොහොමද මේ හැම වෙලාවෙම තාංගි හිතේන අරමුණ පරිංගත අපි උපත් පෙච්චා සතෝ වාසනාපි සතෝ පාසස බල අපේ මේ හිතට ආපු අරමුණ කෙලෙස් උපදින සිතක් නම් ඒක අයින් කරන්න ඕන කෙලෙස් උපදින් නැති යහපත් චේතනාවක් යහපත් සිතක් නම් ඒක දිගට පාත්තර ගියාට පමණක් නෑ ඒ අනුව තමයි අපි මේ අනුපස්සනා කරන්න ඕන අනුස්සති භාවනාව කරන්න ඕන අනුසය අපේ හිතේ මුදුරා අයින් කරනවා නැතුවන්නේ ඒ නිසා දැන් දැන් ඔය මහත්යගේ හිතේ තියෙන රාගය වෙන කාටවත් කියන්න පුළුවන් බෑ කාරණේ තේරෙන්නේ තමයි ඒක කවුද කරන්නේ තම කාටදාරි තමන්ගේ විමුක්තිය සඳහා වෙන කාටවත් විමුක්තිය සඳහා ඒ නිසා මගේ නිවනට වෙන කාටවත් මට උදව් කරන්න බෑ මට එක්කගෙන යන්න අක්කගෙන යන්න බෑ තමන්ගේ නිවනට තමන් කටයුතු කරන්න ඒ කියන්නේ අත්තායි අත්න උනාතෝ උනාතෝ කරලා වෙන කිසි කෙනෙකුට මේක කරලා දෙන්න බෑ හැබැයි මේක දැන් මේ මම කිව්වා අපි කියලා දෙන්න කිව්වාම අනුගමනය කරන අය අනුගමනය කිරීම හෝ අනුගමනය නොකිරීම ඒ අයගේ කර්මය ඕ කර්ම ශක්තිය එයාට තේරුම් ගත්තෝ අනුගමනය කරන්න පුළුවන් තේරුම් ගත්තෝ අතරමං වෙලා තව සංසාරේ දුක් විඳින්නේ ඉපදි ඉපදි මේ රාගය ද්වේෂය මොහොන ඉපදීමයි හේතුව වෙන මොකක් හරි මේ ඉපදීම කියන එකේ හේතුව දැන් අපි කියන උපපදින කියලා අපි කියන මේ ලාභයෙන් උපදින කියන්නේ ධර්මයේ ඉපදීම එකනේ මේ බුදුහාමුදුරු උපපදින මොකද උපපදින කියන්නේ අර රාගී සිතිවිල්ලක් ඇහිලා ප්‍රියදේට බැඳීම උපපදින අර ද්වේෂී සිතිවිල්ලක් ඇහිලා පටියේ තරහ උපපදින අර මාන්‍ය මෝහය උපපදින ඔය තුන උපද්දේ වුණත් රාග දෙන්නවා මේ කාර්ම දිගින් දිගටම දිගින් දිගටම මේ කූපේ රැස්නාට ඔක දිගින් දිගටම බව වුණා බව වෙලා දිගින් දිගටම පාත්නේ දිගින් දිගටම එනිසා ඔය සම්මතයයි මේකයි පරමාර්ථ ධර්මයි පටලවාගෙන තියෙනවා සම්මත උපද එක පරමාර්ථ උපද මොහතක් මොහතක් පාසා අපේ හිතේ අපේ ඇහෙන් රූපයක් දැකලා ඒකට යම් ඇලීමක් ඇති වුණොත් එතන උප්පදිනවා. ඇහෙන් රූපයක් දැකලා ඒකට ගැටීමක් ඇති වුණොත් එතන අර අනුසය උප්පදිනවා. ඒ වගේම ඒ ඇහෙන් කනින් නාසයෙන් දිවෙන් කයෙන් මනින් හයෙන් මේ යම් කිසි ආකාරයක සම්බන්ධයක් බැඳීමක් සංකේයක් උපදිනකොට ඒක උප්පදිනවා. ඒක මේ සංසාරගම පැතුණු උපකාරණ උප්පදිනවා. නැතුව ඒ කියන සම්මත උපදයි මේකයි කලවම් කරගන්න එපා. එහෙම කලවම් කරගත්තා එපා. අපි මේ සාමත උපත අයින් කරන්න පුළුවන් වෙන්නේ කොහොමද? අපේ හිතේ තියෙන රාගය, ද්වේෂය, මෝහය අපේ හිතේ මුද්‍රාගෙන අපිට පුළුවන් වෙනවා. අර අයමන්ති මාජාති නක්ති දානි උනබ්බව කියලා දෙපා. ඒ වෙනන නයි ජාතු ගම්බසේය උනරි ති වෙන මොකක්ද? ඒකෝර මේ සංසාරයේ දුක් විඳින වෙන්නේ මොකක් හින්දාද? තමන්ගේ තියෙන නොදන්න කම නිසා, තමන් මේ භව තේරුම් නොගත්ත නිසා, මේ භව සකස් කරන නිසා, නිර්මාණය කරන නිසා, මේ භව නිසා අපිට බැඳෙන භව නොදන්නා නොදකි නිසා. ඒකම කරත් උපාදානය කරගත්ත සියලුම දේ පංචස්කන්ධ. අපි උපාදානය කරගත්ත සියලුම රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. හැබැයි දැන් මේ ලෝකේ තියෙන පංචස්කන්ධයේ එකක්. අපි උපාදානය කරගත්ත පංචස්කන්ධයේද ලොකු ලෝකේ තියෙන පංචස්කන්ධය. උපාදානය කරගත්ත ටිකද ලොකු ලෝකේ තියෙන උපාදානය කරගන්නට සුදුසු ලෝකේ තියෙන පංචස්කන්ධයේද ලොකු? ලෝකේ තියෙන අපිට උපාදානය කරගන්න තියෙන එක කෝටි ප්‍රකෝටි ගන්න තියෙන ලොකු. තේරුණා? අපි උපාදානය කරගන්න තියෙන නියපිටට ගත්ත වැලි ටිකක් හා සමාන සුදු කොට. අපිට බය, අපිට බය, අපිට මැම්ම, අපේ සියලුම නිවන වහන්නේ අර නියපිටට ගත්ත පොඩි කොට. එනිසා ලෝකේ තියෙන ඒවා නෙමෙයි. අපි මේ උපාදානය කරගෙන තියෙන ආකෝ තේජෝ වායෝ පටිච්ච වර්ණංගල සූර්යය කියන මේ ඉතාම සුළු කොටස. ඒක විතරයි අපි අයින් කරන්නේ. ඒක විතරයි ආකෝප දෙයකට අපි පටිනිසග කරලා අයින් කරන්නේ. නැතුව අපිට අනිත් අයගේ ඒවා අයින් කරන්න බෑ. දැන් අපි උපාදානය කරගත්ත මේ ටික අපිට රදා කාලව ආයතන නිත්‍ය දේක ඇස්සේ පාර්තන්න පුළුවන් බැරිද? ඒක ධර්මතාවයෙන්ම ඒ උපාදානය කරගත්ත ටික අපි අයින් කරගන්න ගැළිලා යනවා අලුතෝ උපාදානය. දැන් මේ හැම පුතඥය බුද්ධලේඛ කරන්නේ මේ ජීවත් වෙනවා කියන කොට අලුතෙන් ඔය කියන පංචස්කන්ධය අලුතෙන් අර අනුසය වීමක් සමු අලුතෙන් උපාදානය කරගන්න. ඒකයි මේ හැම අනුසය සමගම අලුතෙන් අර කාමාවේ භවාවේ විචාරයේ ආඥා වේ නිසා කාම උපාදාන භව උපාදාන විචු උපාදාන අභ්‍යක් මේ උපාදාන අතු වලි උපාදාන උපාදාන ආදාන උපාදාන කියන්නේ දැන් අත් වශයෙන් තමන්ට අයිති නොවන දෙයක් උපාදාන කරගන්නවා කියන අදින්න ආදාන උපාදාන අදින්න ආදාන උපාදාන නොදුන් දෙයක්, තමන්ට නොහිමි දෙයක්, තමන්ට ණය වෙන දෙයක්, ඒක තමයි ආදාන උපාදාන. අනුපස්සනා හතරයි අනුස්සති හතරයි. අනුපස්සනා හතර කායේ කාය අනුපස්සන, වේදනාසු වේදනා අනුපස්සන, චිත්තේ චිත්ත අනුපස්සන, ධම්මේ ධම්ම අනුපස්සන. දැන් මේක කාය අනුපස්සනාව කියලා අර කියන්නේ, වේදනා අනුපස්සනාව කියලා අර කියන්නේ, චිත්ත අනුපස්සනාව කියලා අර කියන්නේ, ධම්ම අනුපස්සන සම්පූර්ණ වෙන සම්පූර්ණ මුතරමේ ඉකුත්ති. අනුපස්සනාව කියලා කියන්නේ තියෙනවද? කායේ කාය අනුපස්සන. මේක ඇයි දෙපාරක් මේ ක්‍රියාව නිසා ඇයි කායෙන් ආසෙන් ජීව කායෙන් මනින් කරන ක්‍රියාව නිසා සම්පතයි පටිසම්පේදී. අපේ හිතේ යම් ආවේගයක් ශක්තියක් ක්‍රියාකාරී ශක්තියක් උපදින්න එනවා නම් ඒ උපදින අලුතෙන් උපදින දෙන වේගය ඉවත් කිරීම කායේ කාය අනුපස්සන. ඒක තේරුම් ගන්න. එතකොට අර දීගම්මා අස්සසන්තෝ අස්සසාමීති සික්කති. දීගම්මා පස්සසන්තෝ පස්සසාමීති සික්කති. මේ අනුපස්සනා කරන එක නරකදී අලුතෙන් දීර්ඝ සංසාරේ ගෙනාම නරකදී ඉවත් කිරීමෙන් දීර්ඝ සංසාරේ කිනාසු මොදලේ අන්තිම භාන්තා කිරීමෙනුත් අපිට මේ පස්සනාව කරන්නේ. එකයි කායේ කාය අනුපස්සන. මේ ක්‍රියා විවේකය අපි අනුපස්සනා කළ ප්‍රහාණය කළාම අර කායම් බයම් පස්ස සංකාර කළා මොකද වෙන්නේ? අපිට වේදනා අන්තයෙන් උපදීන දෙන වේදනාසු වේදනා අනුපස්සී කරයි. අන්තයෙන් උපදීන වේදනාව උපදීන දෙන වේදනාව ප්‍රහාණය කරන්න අර අන්තයෙන් උපදීන ක්‍රියාවේ වේගය අනුපස්සනා කරනවා. ඒ වගේම චිත්තාවේගය චිත්තේ චිත්ත අනුපස්සන. අර හිතට අන්තයෙන් උපදීන දෙන රවුම් ගන්න නෝද ගන්න වේගය චිත්තාවේගය අපි අන්තයෙන් උපදවා ගන්න නැති වෙන අර චිත්තේ චිත්ත අනුපස්සන. ඒ අනුව ධම්මේ ධම්ම අනුපස්සනා කරලා අර අනිත්‍යකාරක නිගල නිපීඩා විරාගන් දෝදා කටිනීසක කිරීම ධම්මේ ධම්ම අනුපස්සන. ඒ අනුව තම අන්තේ න අනුජේති කියකත්වයට පත් වෙනවා. ඒ නිසා දැන් මේක දැන් ඔය කියන අනුපස්සනා හතර කරන්න නම් පූර්වකෘත්‍ය කියලා. මොකද පූර්වකෘත්‍ය අනුස්සතිය. අනුස්සතිය කියන්නේ අද පූර්වකෘත්‍ය කියන්නේ මේ භාවනා කරන්න ඉස්සෙල්ලා ඉගෙන ඔය ආකාර වැඩිම කියන එක නෙමෙයි. අද ඒකයි කියන්නේ. නමුත් මෙතන පූර්වකෘත්‍ය කියන්නේ මොකද? අපේ හිතට අර ක්‍රියාව වේගයක් එනකොට අපි ඒක තේරුම් අරගන්න ඕන රාගයක් නම් අසුභානුස්සතිය පරයි. ද්වේෂයක් නම් මෙත්තානුස්සතිය අසුභානුස්සතිය මරණානුස්සතිය දුක්ඛ. එතම පූර්වකෘතිය කිව්වේ ඉස්සෙල්ලා විනාඩියක් දෙකක් කරලා භාවනා කරන පටන් ගැනීම නෙමෙයි. පූර්වකෘතිය කියන්නේ අපි අනුපස්සනා කරන්න බැරි අනුස්සති නොවයි. ඒක. හැබැයි මේක කරගෙන යනකොට හොඳට තේරුම් ගත්තට පස්සේ හොඳට පුරුද්දක් ඇති වුණාට පස්සේ අර සාමාජිකයේ පත් වුණාට පස්සේ මේ මොකක්ද උනේ? එතකොට ඕනේ එකම වචන කෑල්ලක් විතරයි. මොකද උනේ? අනිසීතෝ ජීවිතේ නැතේ කින්චි ලෝකේ උපාපි. ඊවරක් කියනවා මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ ඔය මම කියපු කෑලි අනිසීතෝ ජීවිතේ නැතේ කින්චි ලෝකේ උපාපි. ඊවරක් කියනවා. 21 තියෙනවා. පබ්බ 21කට බෙද.
මොකටද? ඔය කියන කාය කායනුපස්සන සම්පූර්ණ
ඉතින්ද හරියටම මේ අනුපස්සනා කරන්න අනුස්සති වඩන්න. සතර අනුස්සති ඉතාමත්ම වැදගත්. මෙත්තානුස්සති අත්මානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති. අනුස්සති වැඩිවීමත් සමග අනුපස්සනා වෙනවා. අනුස්සති වැඩිද අනුපස්සනා කරනකොට අනුසය කය අනුසය උපදින්නේ. ඒ අනුව බව උදුරාදාන්නට රාග බව ද්වේෂ බව මෝහ බව කියන්නේ අන්තයෙන් උපදින්නට එන දේ. ඒක නෝපදීම අනුපාද වශයෙන් නිරෝධය. ප්‍රිය බව හා අප්‍රිය බව ඇති වෙන්නේ මැනීම නිසා. එකක් බව එකක් අන්තයෙන් උපදින දෙයක්. දැන් අපි අතීත ආකාරය මැනලා පුතුනි. මොකද අපේ ඇහෙන රූපය දැක්කාම අපේ ඒ රූපේ අපිට ප්‍රිය නම් ඒක ප්‍රිය බව. අන්තයෙන් උපදින. අර ප්‍රිය බව කරනුනේ අන්තේ ඉක්ම උපදින. මේකයි ප්‍රිය බව. දැන් අපි අප්‍රිය රූපයක් දැක්කොත් එතකොට අන්තයෙන් අර බව උපදිනා. මොකද අර ද්වේෂ බව දෙවෙනි ද්වේෂයේ බව. එනිසා මේ බව කියන්නේ නිතරම අන්තයෙන් උපදින දෙයක්. ඉතින් ප්‍රිය බව අප්‍රිය බව මයින බවක් තියෙනවා. අලුතෙන් මයින මේ බව උපදින්නේ ඔය ඇහැ කන නාසය දිව කය මන හයම නිසා. හයම උපදිනවා. අන්තිම නිර්මාණය වෙන උපදින උපදාව බව මේ බව තේරුම් ගන්න නම් බව නිරෝධ කරන්න බව උදලා ගන්න බුද්ධ ධර්මයේ වාක්‍ය බව උදලා ගන්න ඥාන මුඥාන මතුවේ බුද්ධ කියන්නේ බව උදලා ගන්න බව උදලා ගන්න මුත්‍යමයා බව උදලා ගන්න කියන එක දැන් අතීත කාලේ කරලා යොමුනාට පස්සේ බව උදෙන්නේ බුද්ධ බව බුහු කියන ගැත්තේ පාදන බුහු කියන්නේ කරලා ඉවරයි එතන බුද්ධ අර බෝධිසත්ත්ව බුද්ධ කියන ගැත්තේ පාදන බෝධිසත්ත්ව කියන්නේ බව උද්‍රාණයට කර්ම කාරණා හොයන බුද්ධයා බෝධිසත්ත්ව බව උද්‍රාණය බුද්ධයා බුද්ධ සංවර සීලය වැඩිම මගින් සංවර සීලය වැඩිම මගින් සංවර නම් සංසිඳවන්න පුළුවන් සංවර නැත්නම් සංසිඳවන්න බෑ සංවර නොවි සංසිඳවන්නේ නැතුව සම්මා වෙන්න බෑ තුනක් සීකා තුනක් ත්‍රිසීකා සීකා කියන්නේ අර රාගක්කේ ද්වේෂක්කේ මෝහක්කේ මේ බැමි තුන කපන්න උපකාර වන ත්‍රිසීකා සංවර සංසිඳීම සම්මා දැන් මේ සංවර කර ගැනීම තමයි මුල්ම දේ සංවර කරගති යුත්තේ මොකද්ද තමන්ගේ ඇහැ කන නාසය දිව කය මන මේ සංවර කරගත යුතු හය කාගේ පාලනයේද තියෙන්නේ තමන්ට ශික්ෂණය කරගන්න බැරි නම් හික්මවා ගන්න බැරි නම් හැඟීමට හිතට වහල් වෙලා කටයුතු කරනවා නම් ඔය ඉන්ද්‍රියය සංවරද අසංවරද අසංවර වුණොත් මොකද වෙන්නේ අර රාග බව ද්වේෂ බව මෝහ බව උපදින අර සංසාරය කියලා තමයි ඒවා කරගෙන යන ඒ අනුව මිත්‍යාදිෂ්ඨියට පත් වෙනවා එයාનું සංසාර ගමනට බැඳෙනවා ඒ බැඳෙනදී සාරයි වටිනවා හොඳයි කියලා රාගය ද්වේෂය මෝහය හොඳයි කියලා අලුතෙන් කර කර යන ඒක තමයි අසංවරය ඒක නිසා මේ සංවර කරගත යුත්තේ තමන්ගේ ඇහැ කන නාසය දිව කය මන කියන මේ ඉන්ද්‍රිය හය. දැන් මේ සංවර කරගන්න නම් අපි දැන් ඉන්ද්‍රිය භාවනාවක් කරලා තියෙනවා කියලා සම්මතයෙන් කියනවා. මේ ඉන්ද්‍රිය භාවනාව කියන එක සම්පූර්ණයෙන්ම වැරදි. අපි ඉන්ද්‍රිය භාවනාව කියලා කොන හරියට ගන්න පුළුවන් අපේ ඇහැ කන නාසය දිව කය මන ආයතනයක් හැටියට පාවිච්චි කරනවා නම් ඒක වැරදි ඒ ආයතනයන් ඉන්ද්‍රියයන් බවට පත් කරගන්නට උපකාර වන මාර්ගය හරියට තේරුම් ගන්න භාවනා කරනවා නම් ඒක හරි නමුත් අද ආයතනයි ඉන්ද්‍රියයි කියන දෙකේ වෙනසක් දන්නේ නැහැ ආයතන කියන්නේ මොනවද චක්කායතනෙ රූපායතනෙ ගානායතනෙ ජීවායතනෙ කායයතනෙ මනායතනෙ හයක් තියෙනවා සලායතන ඔය ආයතනයි මොකද කරන්නේ මේ අහක යන කුණු මේ වැඩක් නැති අහක යන කුණු පංචස්කන්ධයේ උපාදානය කරගෙන අල්ලගෙන අයිති කරගෙන මේ ඇතුළ මේ අධ්‍යාත්මය කිලුටු කරගන්න ඒ කිලුටු කරගන්න මොකද්ද අර අහක යන කුණු පොඩ්ඩක් ආයතනයි එකතු කරගන්න මේ ඉන්ද්‍රයන් පාවිච්චි කරනවා නම් එකතු කරන්නේ නැහැ. එතකොට මොකද කරන්නේ ඉන්ද්‍රයන්ගේ තෝරලා බේරලා පෙරලා සුද්ධ පාවිච්චි කරලා අර නිවෙන්නට නිදෙන්නට විමුක්තියට උපකාර වන යහපත් දේ තියෙනවා නම් ඒවා පාවිච්චි කරන්න ගන්නවා. අර රාත්‍රිය මත් වෙන දිවි ගන්න අතර මම වෙන කිලුට වෙන සියලු දේ අත්තර. ඒක තමයි ඉන්ද්‍රිය අර ඉන්ද්‍රිය භාවනා මෙන්න මේ ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්නේ. ඉන්ද්‍රිය සංවරයේ ළම පළමුවෙනිම සත්‍ය ගෝණිපාක්ෂික ධර්ම වලින් අත්‍යවශ්‍යම පළමුවෙනිමදී සීලේ පිටා කටයුතු කරනවා කියන්නේ මේ ඉන්ද්‍රියය අපි සංවර කරගන්න. දැන් කායයෙන් සංවරෝ වාචාය සංවරෝ මනස සංවරෝ. හැබැයි දැන් මේක මේ බුද්ධාගමේ ඔය ඉන්ද්‍රිය ධර්මයේ එමනම් සීලය සම්පූර්ණව විකෘති කරලා තියෙන්නේ. දැන් සීලය කියන්නේ ක්‍රියාවයි වචනේ සංවර කරගන්න. කය වචනේ සංවර කරගෙන ඉන්න උදාහරණ. නමුත් බුදුහාමුදුරුවෝ ධර්මයේ ඔය දෙක නෙමෙයි මුල් මනස. මනස සංවරෝ සාධු. සාධුවත් සංවරෝ. ඒ නිසා බුද්ධාගමේ නම් මනස සංවර කිරීමක්. නමුත් අර රාජ්‍ය විභංග සූත්‍රයේ සත්‍යක වචිකෝත්තරික කතා කරන්නේ බුදුහාමුදුරුවෝ මනෝ මුද්දංගම ධර්මා මනෝ සිත මනෝමය. මනසාගේ පරිප්පේන පාරජීවා කාරුණිකා. ඉතින් ඒක නිසා මේ මනස සංවර කරගත්තේ නැත්නම් මනීන්ද්‍රිය පාලිත කරන්න බැරි නම් මනීන්ද්‍රිය සංවර කරගන්න ආකාරය තේරුම් ගත්තේ නැත්නම් කීයටවත් සීලය පරිත්‍යාය නරාල පඤ්ඤෝ කියන තත්ත්වයට පත් වෙලා මේ සංවර සීලේ පිටන්නට පුළුවන් කවන්නේ සංවර සීලේ නැත්නම් සංසිඳවල වැඩක් නැහැ. සංවර සීලේ සංසිඳීම නැත්නම් සම්මා කිරේක කවදක සාක්ෂාත් කරගන්න පුළුවන් ද? එනිසා හොඳට තේරුම් ගන්න ඕන තමන්ගේ පාලනයේ තියෙන තමන් විසින් මෙහෙවන තමන්ගෙම හිතට ඇගීමට වහල් වෙලා අසංවර තත්ත්වයට පත් වෙන තමන්ගෙම ඉන්ද්‍රියන් අය තමන් තේරුම් ගන්න ඕන සංවර කරගන්න ශික්ෂණය කරගන්න ඒ වගේම විහෙරති විහෙරස්මති පච්චවේකති මේ ඔක්කොම කරගන්න. ඔය මහසතරාට පටන් සූත්‍රයේ පියවර පහක් තියෙනවා පැහැදිලි. පළවෙනි එක පජාන දීගම්ම අසුරන්තෝ අසුරාමීති සික්කති පජාන. ඉතිවද දීගම්ම අසුරන්තෝ අසුරාමීති සික්කති. ඉතිවද විහෙර විහෙරාමීති. ඉතිවද පච්චේකති. ඉතිවද තම සම්මත. මේක මොකද තේරුම් ගන්න පියවර පහ. පියවර පහෙන් මේ කරගන්නේ තමන්ගේ ඔය ඇයගන්න ආශ්‍රය දියකය මම කියන මේ හය සංවර කරගන්නවා ශික්ෂණය කරගන්නවා. විහෙරති විහෙරති කියන්නේ වෙන් කර කර අනවශ්‍යදේ හරන ඉවත් කරන අස්කරන මේ කෙලෙස් හරින් හරන දුර ඉවත් කරන දුර හරයිටි දිගුච්චති ඔය කියල තියෙන්නේ. දැන් ඔතන තියෙනවා දිගුච්චති හරයිටි අත්තියති හරයිටි දිගුච්චති යති කියලා තියෙනවා ඔක්කොම විහෙර විහෙරස්මි. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන මේ හිතට එන කෙලෙස් අයින් කිරීම තමා විහෙරති. ඒ අයින් කරන්නට අපි උපකාර වන පාවිච්චි කරන තැන මොකද? විහාරය. විහාරස්මිති විහාරය. ඉතින් ඒක නිසා මේවා තේරුම් ගත්තේ නැත්නම් මේ ඉන්ද්‍රිය සංවරේ කරන්න පුළුවන් කම
නැහැ.
ඔව් සෝවාන් මාර්ගයේ යන කෙනෙක් තමන්ගේ දැක්ම පිරිසිදු කරගන්න නම් මේ ඉන්ද්‍රිය සංවරයේ තේරුම් ගන්න ඕන. ඉන්ද්‍රිය සංවරයේ කරගත හැකි ආකාරය අසංවර වෙන ආකාරය සංවර වෙන ආකාරය ශික්ෂණය වෙන ආකාරය ශික්ෂණය නොවන ආකාරය දෙකම තේරුම් ගන්න ඕන. එනිසා අපේ මේ දැක්ම මෙතෙක් කල් තිබුණු වැරදි දැක්ම අපි ඉවත් කරගන්න අවශ්‍ය වෙන ඔක්කොම දේවල් සෝතාපන්න මාර්ගයේ තියෙනවා. අපි දැන් පෘථග්ජන පුද්ගලයෝ හැටියට සියලු දෙනා දකින්නේ මොකද්ද? මේ පංචස්කන්ධය උපාදානය කරගැනීම හොඳයි වටිනවා සාරයි. මේ ඇහ විනව පිනව ඉන්නට කටයුතු කිරීම හොඳයි සාරයි වටිනවා. මේ ඇහ ගන්න ආසය දියකය මන හයම යම් ආකාරයක පිනවීමකින් කටයුතු කිරීම තමයි ලෝකේ තියෙන හොඳම වටිනම යහපත් දේ කියලා පුතග්ජන බුද්ධයාගේ දැක්ම දෘෂ්ටිය ආකල්පේ තනිකර වෙනවා. නමුත් සෝතාපට්ඨ ඵලයේ මාර්ගය යන පුද්ගලයන් මේ දැක්ම විනාශ කරගන්න අවශ්‍ය දැනුමක් දැක්මක් තියෙනවා. එතකොට මේ දැක්ම සම්පූර්ණයෙන්ම විනාශ කරගත් සාමාන්‍ය පුද්ගලයා අර සක්කාය දිට්ඨිය නිකිලි පිටාවෙන් සීල පිළිපරා මාසයෙන් වින් වෙනවා. ඒ අනුව තමන්ගේ දැක්ම මෙතෙක් කල සංසාරය කියලා දැක්කදී නිස්සාර බව අසාර බව අනාත්ම බව අසාරත්තේන අනාත්ම බව තේරුම් ගන්නවා. දැන් කයිතිය. ඒකෝ දැක්මයි නැස් කරගන්න ඕන. දැන් පුද්ගඥාන බුද්ධලයා දකින්නම ඔය කියන දේවල් ඇකන්නාගේ ජීවකයන් පිනවීම නැවත නැවතත් පිනවීම ඒ පිනවන්නට උපකාර වන සියලු දේ හොඳයි වටිනවා සාර. ඒක නම අනේක යාදු සංසාර. ඒ පංච කම්බි වෙන මොකක්ද? ඒකේ තියෙන ආදීනෝ ආනිසංස දැක්කින. ඒකේ තියෙන භයානකකම අනාත්මන බව දුකටපත් වෙනවා. මේ හේතුකල පරම්පරාවකට බැඳෙනවා. මේ ගණ සංඥාවකට යටත් වෙනවා. තේරුම් ගන්න. ඒකමයි කියන්නේ. ආ ප්‍රශ්න තියෙනවද කියලා? හරි එහෙනම් කියවන්න.
සෝතාපන්න
ඵලයට පත් වූ පුද්ගලයෙකුට පමණයි සම්මාදිට්ඨියට පත් වෙලා තියෙන්නේ. එතකොට තවත් බාහිර එක පුද්ගලයෙකුට හෝ සම්මාදිට්ඨියට පත් වෙන්නට උපකාර වන මාර්ගය කියා දෙන්නට එවනම් පරමපවිත්‍ර සිහිසත්ත්වයේ දේශනා කරලා කල්යාණ මිත්‍ය සම්පත්තිය ලබා ගන්නට උපකාර වන මාර්ගය පහදා දීම තමයි පරතෝගෝචක ප්‍රත්‍ය. ඒ නිසා සෝතාපන්න මාර්ගයේ ඉන්න පුද්ගලයෙකුට මේක බෑ. මේක කරන්න බෑ. මොකද තාම පුද්ගලය අනුමාන ඥානයක් නිසා ප්‍රත්‍යක්ෂ ප්‍රතිවේද ඥානයක් නෑ. සම්මාදිටියට පත් වෙලා නැහැ. ඉතින් ඒක නිසා පරතෝගෝචක ප්‍රත්‍ය ලබා දෙන්නට පුළුවන් අවම වශයෙන් සෝතාපට්ටි ඵලයට හෝ පත් වූ කෙනෙකුට පමණයි තවත් කෙනෙකුට පරතෝගෝචක ප්‍රත්‍ය ලබා දීලා සම්මාදිටිය විග්‍රහ කරලා අර ඇත්ත ඇති හැටියට පෙන්වලා දෙන්නට පුළුවන්. ඒ වගේම දැන් සෝතාපට්ටි ඵලයෙන් ඉහළ සකදාගාමි මාර්ග බව ඵල බව අනාගාමි මාර්ග බව ඵල බව අරහත් මාර්ග බව ඵල බව මේ தත්වයටපත් වූ සෑම කෙනෙකුටම පුළුවන්කම තියෙනවා පරතෝගෝචක ප්‍රත්‍ය තව පුරුතඥාන බුද්ධලේකට ලැබලා ගිහිලා මේ මාර්ග භවයටපත් වෙන්නට මේ සම්මාදිට්ඨියටපත් වෙන්නට මෙතෙක් කාරයි කියලා මේ දැක්කදී නිස්සාර බව අසාර බව තේරුම් අරගන්න පුළුවන් ආකාරයකට මේ පරමපවිත සීගාධර්මයේ කෙලෙස් නසන කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබා දෙනවා. ඉතින් ඒක නිසා පරතෝපෝෂක ප්‍රත්‍ය ලබා ගන්න බෑ තවත් පුතඥන කිසිම දේශකයන් වහන්ස කෙනෙකුට. දැන් බොහෝ අය අනුමාන ඥානයේ පොතක් කියවලා පොතක කියන දේ පාඩම් කරලා තවත් කෙනෙක්ගෙන් අහගෙන මේ වගේ අටුවා ටීකාවල කියන දේ පාඩම් කරලා බොහොම ධර්මයේ කියලා යමක් දේශනා ඒවා කිසිම කෙනෙකුට කිසිම දවසක ඒ එවන් දේශනා එවන් පෘථග්ජන පුද්ගලයන්ගේ අසුදුවක් පෘථග්ජන පුද්ගලයන්ගේ වැරදි මැනීමක් වැරදි දැක්මක් තියෙන පුද්ගලයන්ගේ මේ දේශනා තවත් කෙනෙකුට පරතෝපෝෂක ප්‍රත්‍ය ලබා දෙන්න සමත් වෙන්නේ නැහැ. කොළඹට ගිය මිනිහෙක් මිසක කොළඹට යන මාර්ගය කියා දෙන්න ලැබෙන්නේ නැහැ. මේක හරියටම කියපු උදාහරණයක් හැටියට දැන් මේ කොළඹ යන පාර පොතක කියලා තියෙනවා. කොළඹ යන පාර ඒ පොතෙන් කියවල ආමෙටින් පසාර යන්න ඕන එතන නීචපුරට යන්න ඕන මෙහෙම කියන්න පුළුවන්. ඒ පුද්ගලයාට තියෙන අනුමාන ඥානය. ඒ පුද්ගලයා කොළඹ ගිහිල්ලා පුරුදු නැහැ. ඒ නිසා දැන් සෝතාපට්ටි ඵලයට පත් වූ පුද්ගලයෙක් විතරයි අර කියන මේ සම්මාදිට්ඨියට ප්‍රායෝගික වශයෙන් පත් වෙලා තියෙනවා. ඒ බුද්ධලයා හරියටම මග මග්ගේ මග්ග ඥාන දර්ශනේ තියෙන බුද්ධලයා. මග නොමග යායුතු පාඩ නොයායුතු පාඩ ඔක්කොම කියන්නේ. ඒ නිසා ඒ පරතෝපෝෂක ප්‍රත්‍ය නැවත තව කෙනෙකුට ලබා ගන්න පුළුවන් වෙන්නේ මේ මග්ගේ මග්ග ඥාන දර්ශනය ලැබූ සම්මා දිට්ඨියටපත් වූ ආර්යතප්පේ පුද්ගලයෙකුට වහනක්මයි පුතග්ඥාන පුද්ගලයෝ මේවා පොත්වලින් බලලා තවස්තයි කියනේම අහලා මේක දේශනා කරන්න පුළුවන් කියලා හිතුණා. දැන් මම මේ මෙහෙම දේශනාවක් කළාම මේවා නොයෙකත් අය අහගෙන හැබැයි ඒක හොඳයි. ඒක වරදක් නැහැ. නමුත් එතන අර්ථෝපෝෂණයක් ලැබෙන්නේ නැහැ.
අන්තර්ගාමී මහන්ත සුමන්තුර උපතන වූ වස්තු මහා මායා දේය දවස් හතෙන් කල්විය කළාද?
නැහැ. සම්පූර්ණ පොක මේ ජෛන අතීතයක ජෛන වේද ශාස්ත්‍රයේ නම් උපනිෂද් දර්ශනයේ තිබුණා ජෛන මුනිවරුන්ගේ කතාවක් අරගෙන අපේ මේ බෞද්ධ බුදුහාමුදුරන්ගේ බෝධිසත්ව ඉතිහාසයට දැම්ම වැරදි අදහස. හැබැයි උනා මායාවක් සිද්ධ වුණා. ඒකයි මහා මායාව කියන්නේ. මායාව මොකද්ද? බුදු බෝත් මේ ලෝකයා බුද්ධත්වයට පත් වෙන බෝසත් කුමරියේ උපදින මව් කෙනෙකුට නැවත ඒ මව් කුසෙන් දරුවෙක් උපදින්න බෑ, උපදින්නේ නෑ. මේ පස්සේ කිසිම දවසක මේ සංසාර ගමන කවුද? ඒ නිසා ඒ මව විනාහක ඇතුළත යම් විපර්යාසයක් වෙලා මහා මායාවක් වෙලා පිළිමිකෙනෙක් බවට පත් වෙනවා. ඒකයි මේ. ඒ නිසා දැන් එහෙමනම් බෝසත්තුමාට කියන්න වෙන්නේ මව මරා උපන් කුමරා. එහෙම එකක් වුණේ නැහැ. එහෙමනම් කොහොමද අර මාතෘ දේවියට දැන් ඒක දැන් ඒ දේවින් වහන්සේ කියන්නේ. දැන් හැබැයි දේවින් වහන්සේ දැන් පිළිමි. හැබැයි තමන්ගේ මව. ඒ නිසා මාතෘ දේවියට බුදුහාමුදුරුවෝ ගිහිල්ලා මේ ධර්මය දේශනා කරලා මේ කර්ම ධර්මයේ පාදා දීන සෝතාපට්ටි ඵලයේ පත්ති මඟපල් ලබන්නේ.
දවස්
හතෙන් පෙතෙන් උඩට අතමදී ඉපදිලා දාරියේ උපුරන අර මේ යම් අංග විපර්යාසයක් වෙනකම් සාමාන්‍ය ටිකින් නෑ. ආපහු මාළිගාවට යනකම් තියෙන.
එතකොට
මහ ප්‍රජාපති ගෝතමී දෙනක් තනන් ගිහින්. ඔව්. එතුන්ගේ දාමනන් යම් ආකාරයක තවතවත් යම් මේ ධර්මයේ මිනී කියලා ඊගාව මඟපල් ලබාගෙන දැන් යම් තැනක තාම ඉන්න බව තමයි පේන්නේ.
අරු ස්වාමී වහන්ස මාර්ගි බාධා යන කුමක්ද කරුණාකර පැහැදිලි කර දෙන්නේ.
මාර්ගි බාධා මඟ අදි බාධා අධිගමයටපත් වෙන මඟ පෙන්වන පද වචන ශබ්ද මග අදි දැන් ඕක පැහැදිලිවම කියලා කියනවා. දැන් ඔය ත්‍රිපිටකයේ සංඥාපනයන් කියලා තියෙනවනේ මේක කියලා තියෙනවා පැහැදිලි. මොකද්ද? අධිගමයට මග පෙන්වන මධ්‍යමා ගම ධර්ම මතෙන් නිදී නිදාසන මාර්ගය පෙන්වා දෙන බාසාව ධර්මයේ මධ්‍යමාගම ධර්ම මධ්‍යමාගම ධර්ම දේශනා කරන්න තමයි අධිගමයට පත්ති. එදා මග අදි අදි ගමේට කියන මග අදි තප්පේට පත් වෙන්නට උපකාර වන ශබ්ද සංඥා විග්‍රහ කලේ මාගදී බාධා. දැන් මේ මාර්ගදී භාෂාව කියන එකට දැන් අතීතයේ සියලුම බුදුවරු ආචාර්යතුමාගේ අපුදන්ද කොණාගම දීපංකර මේ සියලුම බුදුවරු දේශනා කරපු ධර්මයේ දේශනා කරේ මාර්ගදී භාෂාව. මාර්ගදී භාෂාවට අපුරු නැහැ. තියෙන්නේ මොනවද? ශබ්ද සංඥා පමණයි. ඔය ශබ්ද සංඥා බුදුහාමුදුරුවෝ දේශනා කරා අවුරුදු 45 ඒ දේශනා කරපු ධර්මය කටවරෙන් වඩපුත් කරගෙන පාඩම් කරගෙන අවුරුදු 456 ගිනන්ලා ලිව්වේ පළවෙනි වරට මොන භාෂාවෙන් අපුරින්ද? සිංහල අපුරින්. ඊට පස්සේ දැන් මේ ලංකාවේදී ලංකාවගේ නේද හෙළදිවේදී මාතුල කෑගල්ලේ අනුගමනයේදී බුද්ධ වර්ෂ 456 බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා අවුරුදු 456කට පස්සේ මේ බැමිණි කියාසාය ආපු වෙලාවේ මේ වඩපොත් කරගෙන කරපාඩම් කරගෙන මෙතෙක්කල් සිංහල හාමුදුරුවෝ පාඨකවිනාතුලේ අභාවයට අභාවිතයට පත් වෙන්නේ නැති වෙයි කියන බයක් අනුව ඔය කෑගල්ලේ මාතුල අනුගමනයේදී පුස්කොළ පොත්වල ලියලා ඔය ත්‍රිපිටකයේ සිංහල අකුරෙන් පාඨකවිනා. ඊට පස්සේ මේකට අවුරුදු දැන් මේ සිංහල අකුරෙන් ඔය මාර්ගදී භාෂාව ලිව්වට පස්සේ අවුරුදු 150කට පස්සේ මේක මේ ලියපු ලේඛනගත කර සිංහල අකුරෙන් ලියපු මාර්ගදී වචන සිංහල උගතුන් එවම ඉන්දියාවෙන් ආපු නැවුත් උගතුන් තේරුම් ගත්තා පාඩම් කරගත්තා. මේ ඊට පස්සේ මේ මාර්ගදී වචනම බුද්ධවර්ෂ 718 විතර වෙනකොට ඉන්දියාවේදී මහා සංඝිකයන් විසින් සංස්කෘත අකුණේ මේ වචනම මේ මාර්ගදී වචනම ලියලා සංස්කෘත ත්‍රිපිටකයේ ලිව්වා. හැබැයි වචන එකක්. ඊට පස්සේ චීන භාෂාවෙන් චීන අකුරුවලින් මේ මාර්ගදී වචනම ලිව්වා. ඊට පස්සේ ටිබෙට් අකුරෙන් චීන අකුරෙන් ජපාන් අකුරෙන් මේ නොයෙකුත් අකුරුවලින් දැන් ඊට පස්සේ ඉංග්‍රීසි අකුරුවලින් ලිව්වා. දැන් මේක අකුරු විතරයි වෙනස් වුණේ, අර මාර්ගදී පදවැල් කවුරුවක්වත් වෙනස් කරන්න කියන වෙනස් කරන්න බෑ. ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මොන ඉදිරියට බුද්ධත්වයට පත් වෙන ඉදිරියට අරහත්ත්වයට පත් වෙන ඕනෑම කෙනෙකුට අත්දැකීම් විග්‍රහ උපසම්පදා විග්‍රහ කරන ඕනෑම කෙනෙකුට මේ ශබ්ද සංඥා පමණයි ධර්මතාවයෙන් විග්‍රහ කරන්න වෙන්නේ, විග්‍රහ කරන්න පුළුවන් වෙන්නේ ඔය ලියපු අකුරු නෙමෙයි. ඔය ලියපු අකුරු වලින් වැඩ. ඉතින් ඒක නිසා ත්‍රිපිටකයේ කියවලා පාඩම් කරගත්තට හරියන්නේ නැහැ. මේක මේ ධර්මතාවයෙන් මේ හේතුඵල ධර්මය මේ පටිච්චසමුප්පාද ධර්මය මේ දුවතාවයේ ත්‍රිපරිවර්තය මේ චතුරාර්ය සත්‍ය මේ සියලුම දේවල් ධර්මතාවයෙන් ඒ මාර්ගදී භාෂාව අනුව ඒ මාර්ගදී පදවැල් සබ්බසඤ්ඤා ඒ පුත්‍රයා ධර්ම අවබෝධයෙන් ධර්ම ඥානයෙන් බුද්ධ ඥානයෙන් අවබෝධ කරගෙන දේශනා කරන දෙයක් මිසක පොතේ කියලා ග්‍රන්ථ දුරේ කිරීමෙන් මේක කවදක්වත් කිසි කෙනෙකුට මේ මඟ පල්ලා ගන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ග්‍රන්ථ දුරේ විතරක් පුළුවන්. ඒක හොඳයි විභාග පාස් කරගන්න ලෝකයා ගන්න චාරිත්‍රාදිත්‍ය ගෙනියන්න සම්මතයෙන් ආගම් අදහන්න ඒවත් උපකාර වෙනවා. නමුත් මේ මඟ පල ලබන්නට අභිගම තත්වයේ පත් වෙන්නට මේ මාර්ගදී වචන ශබ්ද සංඥා මේ ත්‍රිපිටකයේ තියෙන දේවල් අත් වශයෙන්ම තේරුම් ගත යුතුයි. වැහෙන්න හේතුනේ ඒ බුදුහාමුදුරුවෝ දේශනා කරපු මාර්ගදී වචන වලට ශබ්ද සංඥා වලට පස්සේ කාලේක අටුවාචාරීන් වහන්සේලා ඒ ඒ අයට තේරුම් ගත්ත පරිදි ඒ ඒ අය අර්ථ ඉදිරිපත් කළා. ධර්ම නැහැ නැති. ඉතින් ඒක නිසා දැන් අටුවා කියන්නේ අටුවා ටීකා ටිප්පණි විශේෂයෙන්ම බුදුහාමුදුරුවෝ ලිව්ව අටුවා ටීකා ටිප්පණි වල අර මාර්ගදී පද අරගෙන ඒ පතංජලි දර්ශනී උපනිෂද් දර්ශනයේ තිබිච්ච ආකාරයට ඒ පදම ඒ පදවැල්ම විග්‍රහ කරා. දැන් බලන්නකො ඔය මාර්ගදී භාෂාවෙන් තියෙන රතන සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය, මහා මංගල සූත්‍රය අරගෙන දැන් අද පරිවර්තනය කරලා තියෙන මොහොතේ අද පරිවර්තනයේ තියෙන ලෝකයක්. ලෝකෝත්තර ලෝකෙ විතරම ධර්මයක් නෑ. සම්පූර්ණම ඔය කවුද ඒකෝ ඔය ලෝකෝත්තර බව අත්හැරලා ලෞකිකත්වයේ තුල අතරමං වන දෙයක් මේ සිංහල මිනිසුන්ට ලිව්වේ ඔය කියපු පරිවර්තකය ඔය කියපු අතුවාටික ටිප්පණි ගන්න. ඒකෝ වෙන මොනේ මොකද අර බුදුහාමුදුරෝ දේශනා කරපු පිරිසිදු මාර්ගදී අර්ථ ධර්ම නිපටි සම්විධා නැති වෙලා ඒගොල්ලන්ට සම්මතයෙන් සම්ප්‍රදායෙන් හදාගත්ත දේ අද ආගමක් හැටියට පවත්වාගෙන දැන් මේ ආගම පවත්වාගෙන යන්නේ ඒක ව්‍යාපාරය. ඒක මොකද තනි කර්ම ව්‍යාපාරය. ව්‍යාපාරය පවත්වාගෙන යනවා නිවන වහනවා. ව්‍යාපාර කියන්නේ ලෝකෙ ලෞකිකත්වයේ තුල අතරමං වන දේවල් තමයි ව්‍යාපාරය කියන්නේ. වෙන මොකක් කරන්නේ? එනිසා මේ බුද්ධ දේශනාව පස්සේදායක ඔය එකේක පුතග්ඥාන පුද්ගලයෝ අසුතුවත් පුතග්ඥාන පුද්ගලයෝ විවිධ ආකාරයට විවිධ අර්ථ ධර්ම ඉදිරිපත් කළා. වැරදියට දේශනා කළාට පස්සේ නිවන නැති වුණා, නිවන වැහිලා.
අනුසාරි ස්වාමීන් වහන්සේ ආයන් වස්තනා වැයෙන විට කයේ වේදනාව ඇති වෙනවාද?
නෑ. වේදනාව කියන්නේ මොකද්ද? වේදයක් දැනුනේ. දැන් මේක හොඳට තේරුම් ගන්න ඕන. දැන් අපි ඇහෙන රූපයක් බැලුවහම ඒ රූපේ ප්‍රිය මනාපණ මතුර නම් අපිට මත් වීමක් එනවද නැද්ද? ඒ මත් වීම තමයි වේද. ඒ වේදනාව කියන්නේ මොනේ මත් වීමෙන් අපි ඉඳාව ඇතිවන අර රවුම් ගැනීම, රෝද ගැනීම, අර චිත්ත වීදි දිගේ ගමන් කිරීම. එතකොට මේ ක්‍රියාවේ වේදිය පාලනය කළොත් ඔය ක්‍රියාව කාය කියන්නේ ක්‍රියාව. ඒ ක්‍රියාවෙන් අනිත්‍යම උපදින දේ ඇහෙන් රූපය බලන ක්‍රියාව, කනෙන් ශබ්දයෙන් අහන ක්‍රියාව, නාසයෙන් ගඳ සුවඳ ආග්‍රහණය කරන ක්‍රියාව, දිවෙන් රස ආග්‍රහ මිලින ක්‍රියාව, කයෙන් පහදු කොට්ටබ්බ කරන ක්‍රියාව, මන රමණය කරන ක්‍රියාව, හය සබ්බ කාය 36 ආකාරයෙන් කාය කියලා කියනවා. ඉතින් ඒක නිසා මේ කායිකාය අනුපස්සනා කියන්නේ මෙන්න මේ ආකාරයට අපි තුල ඇතිවන වේගය නිසා අර අපි දැනවීමක් දැනවීමක් දවාහැරීමක් යම් ආකාරයක රත් වීමක් මත් වීමක් තමයි වේදනා කියන්නේ. ඉතින් ඒක නිසා ඒ රත් වීම මත් වීම තමයි අපි මේ සංසාර ගියගමනට බැඳෙන මේ භ්‍රමණය කරන්නට හේතු වෙන සියලුම කරුණු කරස්සේ. ඉතින් ඒක නිසා අපි මේ වේදය පාලනය කරගන්න ඕන නම් කාය අනුපස්සී අසු අනුපස්සන, වේදනා අනුපස්සී, චිත්තේ චිත්ත අනුපස්සී, ධම්මේ ධම්ම අනුපස්සී. අනුපස්සනා කියන්නේ කොහොමද අනුකීලක තේරුම් ගන්න ඕන. අලුතෙන් අපේ හිත තුළ උපදින ක්‍රියාව නිසා අපි තුළ උපදින වේදය තමයි අපි අනුපස්සනා කරීමේ ප්‍රාණිගල පහකල අයිංගල ඉවකර. වෙන මොකක්වත් අපිට අයින් කරන්න පුළුවන් කමක් නැහැ ප්‍රායෝගික. අපි ඇහෙන රූපයක් දැකලා ඒකට මත් වෙලා යම් වේදනාවක් උපදවන ඒකට තණ්හා වෙලා ඒ අනුව ඒක නැවත නැවත පුන පුනා ඒ බවටපත් වෙන්න, ඒ වේදනාව ලබන්නේ, ඒ ආස්වාදය ලබන්න ඇතිවන කැමැත්ත නිසා තමයි අපි මේ ක්‍රියා කරන්නේ. ඔක්කොම හැම වෙලින්ම තණ්හා වෙලා උපාදානය කරනවා.
ඒකෙන් තවත් කෙනෙකුට ගහලා මරනවා. ඊට පස්සෙ වරින් වර ඒ විද්‍ය ඉතේ රවුම් ගන්නවා. ඒ මරණ මිනිහා මේ වගේ කෙනෙක්. යැහැම්මේ මේ වගේ. ඊට පස්සේ මැරෙන්නේ තවත් මරන්නේ තමන්. මේ වයින් තමන්ගේ හිතේ අනු උපදිනවාද?
ඔව් සම්බන්ධයක් උපදිනවා. දැන් අපි මේ ටීවී එකෙන් බලනවා කියන එකේ ඉන්ද්‍රියන් කීයක ආයතන බලනවාද? ඇහැ කන මන තුනම ආයතන බලපත් වෙනවා. එතකොට අපි ඔය රූපවාහිනියේ අර කියන අර පින්තූර රාමු ටික බැලීම නෙමෙයි ප්‍රශ්නේ. ඒ පින්තූර රාමු වලින් පෙන්වන දේ පිළිබඳව අපේ හිතේ ඇතිවන වේගය ආවේගය චිත්ත ආවේගය වේදනාව අන්නේගයි මත්ති ඒ මත්තිම ඇති වුණා නම් එක්ක අපිට ද්වේෂයක් වෙනවා එක්ක අපිට දැන් අපේ විරුද්ධකාරයෙක් වුණාම දැන් ප්‍රභාකරන් වුණාම මිනිසු සතුටු වෙනවා අපේ අපිට අපි රාමාන්‍යයෙන් අනුකම්පා කරන්නේ එන්නම් අපිට ප්‍රිය රාමාන්‍ය පුද්ගලයන් වෙනුත් අපිට ද්වේෂයක් එතකොට ඔය රාගයේ ද්වේෂයේ දෙකම උපදී දෙකම උපදී ඒ උපදීම තමයි අර අනුසය වෙන මොකක්වත් ඉතින් ඒ අනුව තමයි අපි ඔය උපැද්දුවේ නැත්නම් ඔය අනුසය අපි වේදනාවක් ගත්තේ නැත්නම් අපේ තුල ආවේගයක් ආවේ නැත්නම් චිත්ත ආවේගයක් අපි නිත්‍යව චිත්ත මත්තම් බලසිනු දැකීම දැකීම මාත්‍රයකට සීමා කර ඒ අනුව බලසිනු අර බව උපද්දවීම සම්පූර්ණයෙන්ම ඉවත් කරලා අස්කරන ඒ අනුව අපේ හිතේ අනුසය උපදින්නේ නැහැ ඒක නිසා නම් මේ අනුසය උපදීම නැවැත්වීම කියපු බුද්ධ වේදනාව කෙටිම වචන හතර තමයි දිත්තේව දිත්ත මත්තම් භවිෂ්‍යති සුතේව සුත මත්තම් භවිෂ්‍යති මුතේව මුත මත්තම් භවිෂ්‍යති විඤ්ඤතේ විඤ්ඤාත මත්තම් භවිෂ්‍යති ඔය අර කියපු අනුපස්සන අනුසතිය ධර්පී බෝධිපාක්ෂිය ගන්න ඔක්කොම ඔතන ඇතුළ ඔක්කොම ඔතන ඇතුළ එතකොට අර කියන අනුසති එකක්ක ඔතන උපදින්නේ නැහැ භවිෂ්‍යති අර බිහිකිරීමේ බව සම්පූර්ණයෙන්ම වෙන් කළා විශ්වති වෙන් කළා එකෙන් එකෙන් තින් අත් කළා අයින්ම වල උදුරම් භවිෂ්‍යති ඒක වාසි කියලා කියනවා never ඉද න පුරන් න උබේ මාත්‍රේ never ඉද කියන්නේ අපේ ඒකේ වල රාගයක් නැහැ මේකේ වල ද්වේෂයක් නැහැ ඒ අපරමද මෝහයක් නැහැ ඒ අනුව අපි උපේකාසිතින් ඒක දැක්වීම දැකීම මාත්‍රයකට පත් කරගෙන වේදනාව වේගය ආවේගය චිත්ත ආවේගය උපද්දවන්නේ නැතුව ඒක ඉවසීමේ නිවීම කියන්නේ සංසීමට උපේකාර්ථක ඇතිකර ගැනීම කියන එක තමයි දිත්තේව දික්ක මත්තා භවිෂ්‍යති සුතේව සුත මත්තා භවිෂ්‍යති විඤ්ඤතේ විඤ්ඤාත මත්තා භවිෂ්‍යති මුතේව මුත මත්තා භවිෂ්‍යති නෙව ඉද න පුරං න උපේමාන්තරේ දුක්ඛ කන්දස ආවති ඕනා නිවනට උපකාර වන සියලුම කර්ම කාරණා කර්මස්ථාන සියලුම දේවල් අඩංගු කෙටිම බුද්ධ දේශනාව මේක ඒක විගම බුද්ධ දේශනාවටම ඔය කාරණේමයි මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ දිගින් කියන්නේ. ඕක මධ්‍යම විදියට තියෙන දේශනාව තමයි චක්කු සූත්‍රයේ. ඒකෝමයි ඔයයිමයි කියන්නේ. වෙන මොකක්ද? එකම දේ බුදුහාමුදුර සමහර වෙලාවට සමහර අය ප්‍රඥාවන් කින්ට බාහිදා වූ විදියට තමයි අයත් බොහොම කෙටියෙන්. සාධකියා මාත්‍යයට මේකම වෙන වචන වලින් බොහොම කෙටියෙන් විග්‍රහ කරලා ඒ වගේම ධම්මංගල උත්තර ආපුණා ආරාපුණා කියන මේක කෙටියෙන් විග්‍රහ කරලා තියෙනවා. ඒ වගේම චක්කත් සූත්‍රයේ තව බොහෝ අවස්ථාවල ඒක ඔය කර්ම හතරම ඔය කියන දෙයමයි විග්‍රහ කරලා තියෙන තව ටිකක් විග්‍රහ කරන්න. ඉන්ද්‍රියයි සම්පකාරය අර ක්‍රියාකාරකම් කිසයි වේගය පාලනය කරගෙන ආස්කරන හැටි. නානුසේති කරන හැටි.
අවසරයි ස්වාමීන් වහන්සේ මැරෙන්න ආසන්න කෙනෙක් දින ගානක් පනා දින්නේ විඥාණය මේ කය අත්හැරිය යන අසන දිනතාවල මේ කය කැටි ආසාව නිසා
නෑ ඒ දෙකම නෑ දැන් තමන් යම් කිසි චක්තියක් උපදේවි අරගෙන හිටියොත් උපදේටි යම් ශක්තිය අරගෙන ඇවිල්ලා තියෙනවා. දැන් අර පුද්ගලයා අසංඥයි කියන්නේ දැන් මේ පුද්ගලයා අලුතෙන් මේ බාහිර ආගන්තුකයේ උපකිරිටේන උපකිරිටන් කියන කෙලෙස් අලුතෙන් උපද අලුතෙන් භවසකස්න ඔය ඇහැ කන නාසය දිවකය කියන පහ මනසට සම්බන්ධ වන සම්බන්ධීකරණය විතරක් නැතිනම්. හැබැයි මනස තාම ක්‍රියාත්මක. දැන් එතකොට අලුතෙන් දැන් කර්ම දවස් කරන්නේ නැහැ. හැබැයි තියෙන කර්ම අතීත කර්ම ඔක්කොම කර්ම පොදිය සිසාරා මනසේ ගිහිල්ලා උපාදානය කරගන්න පුළුවන් බලවත්ම කෙන ගර්භ කර්මයක්, එහෙම නැත්නම් ආසන්න කර්මයක්, එහෙම නැත්නම් අපරාපරිය කර්මයක් අල්ලගෙන එතෙන්ට යනවා. අර ශක්තිය තියෙනකම් කොහෙ ඉඳලා යන්නේ? ඉතින් දැන් මෙතන මේ අර අසංඥ වෙලා කියලා කියන්නේ අපි භෞතික වශයෙන් දකින්න දැක්ම පමණයි. නමුත් ඒ පුද්ගලයාගේ විඥාණය ඇතුලේ අධ්‍යාත්මික වශයෙන් 100%ක්ම ඊට තිබුණටත් වඩා බලවත් ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙලා අතීත සංසාරේ තමන් උපාදානය කරගත්ත යම් යම් ගති අනුව ඒ ගති වලට අදාළව ගති නිමිත්තක්, ගති ප්‍රතිසන්දියක්, ගති ආවරණ අර්ථප්පේට පත් වෙලා ජාති කියන තප්පේට පත් වෙනවා.
ස්වාමීන් වහන්සේ මේ කයේ ආදීනව දැක මේ කයට ඇති ආශාව දුරු කර ගැනීමට වඩා පසුයි නේද? මේ මානෙය මැනීම මමත්වයෙන් ගැනීම දුරු කරගන්න සක්කාය දිට්ඨියට වඩා බලවත් සූක්ෂම ලෙස සිත ඇතුළෙම මන්දි වෙනවා නේද?
ප්‍රශ්නයයි කොට කියවන්න තේරුනේ.
ස්වාමීන් වහන්සේ මේ කය ආදීනව දැක මේ ආදීන
නෑ. කය කියන්නේ මේ ශරීර කූපනේ ඔය අදහස් කළේ. එහෙම නෙවෙයි. ශරීර කූපනේ මේ අපි මොකද්ද කය කියන්නේ? ක්‍රියා. අපි කරන ඇහෙන් කනින් නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් කරන ක්‍රියා කියන සම්බ කය. ඒ ක්‍රියාවන් තමයි අපි සංවේදී වෙන්නේ. සම්බන්ධ සංදී සංදේ උපදවා. මෙන්න මේකයි දකින්න. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මේ කයෙහි කයානුව බලනවා කියන්නේ අද කියන්නේ. මේක සම්පූර්ණයෙන්ම වැරදි විකෘති විග්‍රහය. කාය කියලා නිසා බුදුහාමුදුරුව කොහෙවත් කාය කියලා නැහැ. කාය ගතා සතිය. කායේ කාය අනුපස්සන. සබ්බ කාය පටිසංවේ. චක්කු කාය, සෝත කාය, ගාන කාය, ජීව කාය, මනෝ කාය, රූප කාය, මේ ඔක්කොම කාය. කාය කියන්නේ මොකද්ද? මේ අපි ඇහෙන් කරන කියන හිතන ක්‍රියාකාරීත්වය අනුව වේගයක් වේදනාවක් උපද්දවන්නට උපකාර වන පටිසන්ධියක් වෙන සංවේදයක් ඇතිවන මේ තත්ත්වය. එනිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ කායේ කාය අනුපස්සනා කියන්නේ ඔය ක්‍රියාව ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් කියන ආයෙන් කරන ක්‍රියාකාරකම් තමයි කායේ කාය අනුපස්සනා. ඒක වැරදියට විග්‍රහ කරන වැරදියට තේරුම් ගත්තොත් දැන් අද මේ භාවනා කරන මේ හැම තැනකම භාවනා මධ්‍යස්ථානවල කොච්චර උගත් පඬිතුකම් කිව්ව කියන්නේ මේ කයෙහි කය අන්ව බලන්නේ. ඒක තමයි නිවන බැරි. කය කියන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි කියන හතරෙන් දුත් කිසිම හරයක් අර්ථයක් නැති ක්‍රියාවක් වේගයක් නැති දෙයක්. වේගයක් කියන්නේ කොහෙන්ද? විඥාන වේගය නිසා. අර අපේ ක්‍රියාවන්මයි මේ වේගය උපදින්නේ, නිර්මාණය වෙන්නේ, සකස් වෙන්නේ, බව සකස් වෙන්නේ. ඉතින් ඒක නිසා මේක ධර්මකයක් වගේ තමයි ඔය විඥානේ ඔය වේගය නැත්තම්. ඒක නිසා දැන් මේ කය වර්ධස බලන භාවනා කරලා වැඩක් නැහැ. කය භාවනාව සියුම් කරලා වැඩක් නැහැ. භාවනාව සියුම් කරන්නේ මොකද්ද? ක්‍රියාව. කාය ක්‍රියාවද? තමන් අසංවරයෙන් කරන රැහින් කරන ක්‍රියාකාරකම්මයි, කණෙන් කරන ක්‍රියාකාරකම්මයි, නාසයෙන් කරන ක්‍රියාකාරකම්මයි, දිවෙන් කරන, කයෙන් කරන, මනසෙන් කරන ආයවරක් තමයි 36. සම්බකය කිව්වහම ඔන්න ඔය 36ම අයිති. එතනදි
ස්වාමීන්
වහන්සේ ඔබ කය බලිය කරගන්නේ තර හයදරේ ඔව් බලින් කර ආකාරයට පත් කරගන්නේ ඔය ආයවරක් කිරීම නිසා. ඒකයි කබලින්කාර ආහාර. දැන් ඔය කබලින්කාර ආහාර කියන එක අද මොකද පරිවර්තනය කරන්නේ කැබලි කරලා තන ආහාර දැන් ඒක හොඳට අරපු ටික දුවත් කරන් ඔය කැබලි කරන්නේ නැහැ ඒක උනා කඩි කුටික කැරන් කුටික ඔය බියර් මිස්කි බ්‍රැන්ඩ් කියන දා ඕන කරන්නේ ඒව හර හොඳ ආහාර අර කබලින් ගාන ආහාර තමයි මේ කය බලියට දැන් ඔය මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයන් නම් කටි කුටික දුවත් කය බලියට ආහාරයට පත් වෙන ඒක හරි එනිසා මේ කබලින් ගාන ආහාර මනෝ සංජේතන ආහාර සම්පස්ස ආහාර විඥාන ආහාර කියන හතර මේ හොඳට අර්ථ ධර්ම තේරුම් අරගෙන කරන්න ඕනේ කියන්න ඕනේ දේශනා කරන්න ඕනේ නැතුව එහෙම මේ කැවලි කරලා කන ආහාර කියලා තමයි මම දැන් මේ ධර්ම දේශනාවක් විග්‍රහ කරාම පොතේ කියලා තියෙනවා කබලින් ගාන ආහාර කියන්නේ කාය කා බලින් ආකාර ආහාර කය බලියක ආකාරයට පත් කරන දැන් ඇඳුමක් ඇඳගෙන ආවත් යම් කිසි කෙනෙක් නිකන් විසත් කුඩයක් වගේ හොඳට සරසලා යම් යම් අංගෝ පාංගු පෙන්නන මේකත් කබලින් ගාන ආහාර කාය අර රූපේ බලන කුද්දල අනුභාගය ඇති වෙනවා අනිදු මත් කර ඒක කබලින් ගාන ආහාර ඉතින් මේක කිව්වහම මේ කොහෙද ඉන්නේ පොඩි ආහාරුණක් කොහෙන් හරි ටෙලිෆෝන් නම්බර එකක් හොයාගෙන මට කතා කරලා කියනවා මේ කැබලි කරලා ආයෙ නම් ඔය මොකද ඔය කියලා කි මම කොහොමද එහෙනම් අර කුටික බීලා ඉන්නේ කොහෙද හරි ඉතිපත් කතා
අවසරයි ස්වාමීන් වහන්සේ අරහත් මාර්ගයේ වඩනවා කියන්නේ සත්‍ය බුද්ධංග වැරීමද අනාගාමි වුණාම සිත පවතින ආකාරය පහදා දෙන්න අරහත් මාර්ගයේ වඩනවා කියන්නේ සත්‍ය බුද්ධංගයේ වැරීමද
නෑ
අනාගාමි වුණාම
නෑ මේක දැන් මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම සෝතාපට්ටි ඵලයට සකදාගාමි ඵලයට අනාගාමි ඵලයට අරහත් මාර්ගයට මාර්ග හතරෙදිම යම් යම් ආකාරයෙන් අවශ්‍යයි. එකකට නෙමෙයි. දැන් අවසාන වශයෙන් මේ සියලුම දේවල් මුලින් මුදුරා ගන්නට උපකාර වෙන්නේ අරහත් මාර්ගය. හැබැයි ඉස්සෙල්ල මාර්ගයේ අර දැක්ම විතරක් වෙනස් කරගන්න සත්‍තිපෝධිපාක්ෂික ධර්ම තේරුම් ගන්න. ඊට පස්සේ ඕලාරික වශයෙන් මේ කියන පහ ඉවත් කරගන්න සකදාගාමි අනාගාමි මාර්ගයේ ඕලාරික අර මේ උද්දම් භාගයේ නෙමෙයි මේ අනිත් බිමට බර වෙන පහ ඕරම් භාගයේ පහ අයින් කරගන්න මේ මාර්ගයේ වඩන්න ඕනේ මේ සත්‍තිපෝධිපාක්ෂික ධර්ම. ඒ වගේම අරහත් මාර්ගයේදී ඔය සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම සම්පූර්ණ කරගෙන දැන් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම බලන සම්පූර්ණ කර ගැනීම නෙමෙයි අරහත් මාර්ගය. ඊට පස්සේ තියෙනවා දැන් අන්තිමේ මොකද්ද සම්මා සමාධි. ඊට පස්සේ තමයි එන්නේ අරහත් මාර්ගය සම්පූර්ණ කරගන්න උපනාමය මොකද්ද බුද්ධ ඥාන. ඊට පස්සේ මොකද්ද සම්මා විමුක්ති. අන්න අරහත් මාර්ගය. එතකොට දැන් මේ සතර අතිපට්ඨානය සතර ඉද්ධිපාද සතර සම්මප්පදාන පංච ඉන්ද්‍රිය පංච බල සත්පුජ්ජංග ආරස්ඨාංග මාර්ගයේ කියන 37 ඉවර කළාට පස්සේ 37 වෙනි එකක් කියනවා මොකද්ද සම්මා ඥාන. ඊට පස්සේ 39 වෙනි එකක් කියනවා මොකද්ද සම්මා විමුක්ති. අන්න සම්මා විමුක්තිය අරහත් ඵලය සම්පූර්ණ නිවීම. එහෙම නැතුව දැන් අර සෝතාපට්ටි ඵලයේදී ඔය සම්මා ඥාන සම්මා විමුක්ති සම්පූර්ණ වෙන්නේ නැහැ. හැබැයි සම්මා සමාධියට පත් වෙනවා. ඒ වගේම සකදාගාමි අනාගාමි ඵලවලින් අර කියන ඒවා සම්පූර්ණ වෙන්නේ නැහැ. හැබැයි ඒවා යම් යම් කොටස මේවා වෙනවා. නමුත් සම්මා විමුක්තිය පත් වෙන්නේ සම්පූර්ණ වෙන්නේ අර අරහත් ඵලයේදී හතරවෙනි අවස්ථාවේදීමයි. හැබැයි ලෝතුරා බුදු කෙනෙකුට සහ පතේ බුදු කෙනෙකුට මෙහෙම එකක් නැහැ. ඒ මාර්ගාංග හතරම එක හා සමානව එකටම එකවරම තුන් යාමයකදී සම්පූර්ණයි. ඒක සම්මුඛ ඥානේ ඒක කාගේ දුරවල් ගන්න නැතුව අහන්න නැතුව මේ ධර්මය අහන්නේ නැතුව පරිදෝෂ ප්‍රත්‍යක් නැතුව තමම මේ සංසාරේ යම් ශක්තියක් වෙනවා ඒ ශක්තියන්ම තමන්ට ඔය මග පල හතරයි මාර්ග හතරේ පල හතරයි එකම පැය පැය ඔය කාලේ පැය 12ක් ඇතුළත පැය 12ක් තුළ අර කුබ්බේ නිවාසාන සුඥානෙ චිතුපපා ඥානෙ ආරෝක්‍ය ඥානෙ ඉල ත්‍රිවිද්‍යා ඥානෙ ඒ මග පල සම්පූර්ණ වෙලා ඒ අනුව අරහත් ඵලයට පත් වෙනවා.
අවස් පොසත් කියනවා මේ අනාගාමී වුණාම සිත පවතින ආකාරයේ පහදා දෙන්නේ
න ආගම. අනාගාමී කියන්නේ න ආගම. ආචාර්ය මේ පංචස්කන්ධ ලෝකේ උපාදානය කරගන්නට අවශ්‍ය වන්නා වූ ඕලාරික වශයෙන් අපි මේ එකතු කරගන්නා වූ කිසිවක හරයක් කාර්යයක් නැති බව දැනගෙන හැබැයි තාම ඒ පුද්ගලයා තුළ තියෙනවා උද්දම් භාගයේ එකෙන උද්දම් භාගය කියන්නේ උඩට අර බිම්බර ගැටියෙන් උඩට යන උද්දම් භාගය කියන්නේ ඒකයි එතෙන් දිලමාන රූප රාග අරූප රාග මාන උද්දච්චාවුද ඒක තියෙනවා ඒවත් නැන් කරන එක තමයි අර අරහත් මාර්ගයේදී කරන්නේ ඒක උද්දම් භාගයේ නම් වෙන ඉබේම ධර්මතාවයෙන්ම ඉවත් වෙලා ඒක උචාය උනන්දුවක් දැනීමක් ඒක දැනීම සම්පූර්ණයෙන්ම ලබාගෙන තියෙන එතෙන් පින්කම් කරන්න ඕනේ නැහැ බුදල් කරන්න ඕනේ නැහැ ඒක ධම්මෝ හැවේ රක්කටි ධම්මචාරි ඒක තමන් දැන හෝ නොදැන හෝ ඒ වැඩේ ඉබේම සිද්ධ
වෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ උපේක්ඛාව යන්න පැහැදිලි කර දෙන්න.
උපේක්ඛාව කියන්නේ කිසිම බලාපොරොත්තුවක් අපේක්ෂාවක් නැති එහෙම නැත්නම් ප්‍රියදීට නොයැලෙන ප්‍රියදී තියෙන ආදීන වාංශන්ත දැකලා නොයැලෙන අප්‍රියදීට නොගැහෙන නොගැටෙන ආදීන වාංශන්ත දැකලා ප්‍රියාප්‍රියා කර මැනීමක් නොකරන පුද්ගලයා සංකාර උපේක්ඛා ඥානයෙන් කටයුතු කරනවා. සංකාර උපේක්ඛා ඥානය සියලුම සංකාරයන් කෙරෙහි සබ්බේ සංකාරා අනිච්චාති සබ්බේ සංකාරා දුක්ඛාති සබ්බේ ධම්මා අනත්තාති කියන තුන යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ හේමගෝ විසුද්ධිය කියන තත්ත්වයට පත් වෙන පුද්ගලයා උපේක්ඛා සම්පූර්ණ කරගන්නවා. ඒ පුද්ගලයා අටලෝ ධාමි කොතනකවත් ඇලෙන්නේ නැහැ ගැටෙන්නේ නැහැ ලාභ අලාභ අතර ගැටීමක් නැහැ ඇලීමක් නැහැ මුලාවක් නැහැ දුක්ඛ සැප අතර ඇලීමක් ගැටීමක් මුලාවක් නැහැ. ඒ නිසා අටලෝ ධාමම තමන්ට ඉවසලා විමසලා සංසෙන්නට පුළුවන් සිතක් ඇති වූ පුද්ගලයා අර උපේක්ඛා සිත සම්පූර්ණ කරගත්ත ආර්ය උපේක්ඛා කියන තත්ත්වයට පත් වූ උත්තරේ. කවුරු බැනගෙනවත් තරහයි කවුරු ප්‍රසත්ති දායනා කරගෙන උදව් කරගෙන උපකාර කරන්න ආවත් ඒකට උදාමයට පත් වෙන්නේ නැහැ ඒකට ඇලෙන්නේ නැහැ ඒකට
අරූපාවචර
බ්‍රහ්මතල හතරක් තියෙනවා ගති හතරක් මේ බ්‍රහ්මතල කියන්නේ මේක මේ ගති හතරක් ඒක හොඳට තේරුම් ගන්න ඕනේ බ්‍රහ්මත්වය කියන්නේ යම් ගතියක් ඒක රූප රූපාණ්‍යායතනේ විඥාණ්‍යායතනේ ආඥාණ්‍යායතනේ නේව සංඥා නා සංඥා මේ හතරෙම තියෙන නඤ්ඤා නඤ්ඤා හතරක් රූපා නඤ්ඤායතන විඥාණ්‍යායතනේ ආඥාණ්‍යායතනේ නේව සංඥා නා සංඥා නා සංඥා කියන්නේ සංඥා එන්නේත් නැ ගන්න බැ අසංඥ තත්වයට පත්වෙනවා විසඤ්ඤ තත්වයට පත්වෙනවා ශුන්‍ය නෙමෙයි. දැන් මේකේ ආර්යයන් වහන්සේ කෙනෙක් රහතුන් වහන්සේ ශුන්‍යයි. ඒක ශුන්‍ය මොකද්ද? රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන්. රාගයෙන් ශුන්‍යයි ද්වේෂයෙන් ශුන්‍යයි මෝහයෙන්. හැබැයි රහතුන් වහන්සේ ක්‍රියාශීල මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා විතරාගී විතරදේශී විතමෝහිසි සියලුම පාපතුන්. ශුන්‍යම නෙමෙයි රාගයෙන් ශුන්‍යයි ද්වේෂයෙන් ශුන්‍යයි මොහෙන්. දැන් අර අසඤ්ඤ තත්ත්වයට ගිය නේව සංඥා නාසඤ්ඤා යතනෙට ගිය පුද්ගලයා එක්ක අර ආඥාඥාඥා යතනෙට හෝ විඥාඥාඥා යතනෙට ගිය හෝ ඒ පුද්ගලයාට ඔය කියන මොකක්වත්ම අර දැනීමක් සංඥාවක් එන්නේ නැහැ. එන්නයි පුද්ගලයන් පින් කරන්න බෑ, පව් කරන්න බෑ, කුසල් කරන්න බෑ, අකුසල් කරන්න බෑ, කරගත්ත දේ යන්නෝ වැය කරමින් ඔය අසංයතලේන හැබැයි පව්කම් කරන්නේ නැහැ, පින්කම් කරන්නත් බෑ, කුසල් කරන්නත් බෑ, අකුසල් කරන්නත් බෑ. තමන් ශක්තියක් උපද්දවා ගත්තා, ඒ ශක්තිය අනු ගෙව ගෙවා වැය කරගෙන ඉන්නවා. හැබැයි ශක්තිය ඉවර කරගත්තට පස්සේ ඒ බ්‍රහ්මයේ පැතිර ජීවත් වෙන කාලේ දිගයි, මොකෝ ගෙවෙන්නේ නැති නිසා. හැබැයි බ්‍රහ්මයා හැටියට ඉන්න කාලේ මොකෝම්ම උපකාර වෙන, අර නිවනට උපකාර වෙන හෝ වැයත්මට උපකාර වෙන හෝ මොකක්ම කරගත්තා. ඊට පස්සේ මොනවද බලන්නේ? අර ඊක පෙර ආත්මේ කරපු මොකක් හෝ කර්ම කර්මයක් පොඩ්ඩක් හරි තියෙනවනම් එතන ඒකට අනු සමාන අපායන් දුවා. ඒක නිසා තමයි බුදුහාමුදුරුවෝ පැහැදිලිව කිව්වා ඔය කියන ඔය තල අතරේ ඔයගියත් කිසිම දෙයක් කරන්න බැරි හින්දා, කරගන්න බැරි හින්දා ඒ පුද්ගලයා අපායට යන්න හොඳටම ඉඩ තියෙන උදාහරණයක් හැටියට අර ඊරියෙක් කිකිලියෙක් හැටියට පෙන්වලා කිව්වා මේ පුද්ගලයා මීටිසල් මෙන්න මෙහෙ හිටලා මෙහෙම ධානයක් කරලා මෙහෙම අරූපී ධර්මතලයකට ගිහිල්ලා ඒනේ ගෙවල ඉවර වෙලා දැන් මේ ඇවිල්ලා කිකිලියෙක් වෙලා කුණු ගන්නවා, ඊරියෙක් වෙලා මඩ කුණු ගන්නවා. ඉතින් දිරිසම අපායට එන්න හොඳටම පුළුවන්. හතර අපායට එන්න පුළුවන් ඔය කියන නේව සංඥා නා සංඥා කියන දත්තෙදී බ්‍රහ්මය ඔය රූපාඥායතනේ ආඥායතනේ විඥානඥායතනේ මේ අනාර්ය අරූපී ධ්‍යාන හතරට ලැබිලා බ්‍රහ්ම ධර්මයේ කාල කාලාන්තරයක් ඉඳලා ඒක වැය කළ ඉවර වෙනා ඒ ශක්තිය දිවල ඉවරනාට පස්සේ ඒ බ්‍රහ්මය බ්‍රහ්මයා ආපහු සතර අපායට එන්න පුළුවන්, මිනිස් ලෝකෙට එන්න පුළුවන්, භූතේ ප්‍රේතෙක් වෙන්න පුළුවන්. මේ ඔය යරි තව මේ පැවැත්ම වාර්තාවෙන් යන්න පුළුවන්. ඒ ආයේ අපි අපේ උපකාරයන් ඥාතිත්වයක් තියෙනවනම් ණය තියෙනවනම් ඒ තමයි අපි තියෙන්නේ. ඒ අපේ පින්. හැබැයි ඒ එතනින් නැති ඒ පින් ගන්න. එතනින් නැති නේ සංඥා නාසන්න. ඉතින් ඒ ඉන්න ඒ පින් ගන්න බැහැ. ඉතින් නමුත් අපේ යුතු මහක්වත් වීමක් තියෙනවා. ඒකට පින් දින පින් පාවර පින් ගන්න ඕනේ. ආරයි
සාමිනාන්ද අධික සංඥාවක් හඳුනාගන්නේ විනන් සංඥාවක් ආව පසු නම් ඒ ඉවත් කර ගැනීමට කළ යුතු ක්‍රියාමාර්ගය කුමක්ද?
අධික සංඥාව කියන්නේ ගැටුමක් ඇති වෙන සංඥාව, තරහක් ඇති වෙන සංඥාව, වෛරයක් ඇති වෙන සංඥාව, ද්වේෂයක් ඇති වෙන සංඥාව. ඒක ඉවත් කර ගන්න නම් මෙත්තානුසතිය වඩන, මෛත්‍රී වඩන, අනිත්‍ය දුක්ඛ යන අර පටිගිය අර තර නිත්‍ය වෙලා තියෙන බව තමංගා තේරුම් අරගෙන මේක අනිත්‍ය දුක්ඛ යනට වෙන්නේ කියලා ඒකෙන් නිබ්බිලා නිබ්බිලා කියන්නේ ඒක තරහට නොබැඳෙන තත්ත්වෙට ඒ අනුව නිරෝධ කරලා පටිනිසද්ධ කරනවා. ඒකයි
අවසරයි ස්වාමීන් වහන්සේ. තිරිසන් කඳුන්ට ධර්ම කරුණු පැහැදිලි වීම පිණිස එක බුදුරජාණන් වහන්සේ කෙනෙකුට ධර්මයේ දේශනා කිරීමේ හැකියාවක් තිබුණු බව අසන්නට තිබේ. මේ සත්‍යයක්ද? ඒ මොන බුදුරජාණන්
වහන්සේ මනසම්මෙන් තිරිසන් කොහොමද බණාලා මෙනෙහි කරන්නේ, ආවර්ජනය කරන්නේ, විපස්සනා කරන්නේ, අනුපස්සනා කරන්නේ? දැන් තව එක හාමුදුරණක් කියාගෙන යනවා මේ දිව්‍ය ලෝකෙත් රත්තරන් මාළු, රත්තරන් අස්වැය, රත්තරන් හරක් ගොමුත් ඉන්නවා කියලා. ඒකම නෑ පිටුදු එකකින්දම හාමුදුරු කියලා තියෙනවා. එහෙනම් ඒක ගොම ගාන්න පුළුවන් කියලා ලෝකෙ. ඒක නිසා මේ කියන්නේ මේ ධර්මයේ දැනගෙන කියනා නෙමෙයි, මේ මොකක් හෝ මිනිසු කියලා මිනිසුන් උගා කරන්න කියලා නොයෙකුත් ආකාරයේ වැරදි දේවල් මිනිසුන්ට කියලා මිනිසුන්ව උගා කරලා මිනිසුන්ව වැරදි පාරකට ගෙනියන බොහෝ අය අද මේ පැවැත්ම තුළ, මේ ආගම තුළ, මේ ධර්මයේ කියනවා කියලා දේශනා කරනවා. ඒවා වැරදි. ඒවා ව්‍යාපාර, ඒවා පූර්ණ ව්‍යාපාර, ඒවා තලියේ කවරන, පිළිකරේ කවරන, නොයෙකුත් ආකාරයේ ප්‍රසිද්ධියට, ප්‍රචාරයට, ප්‍රබෝධයට, ප්‍රසංසාවට, ප්‍රතිලාභයට කරන ප්‍රචාර
අවසනයි ගරු ස්වාමීන් වහන්ස, මගේ පියා දැනට වසර 18කට පෙර මිය ගියා. එහෙත් මට හීනෙන් පේනවා. සුදු ඇඳුමින් තමයි හැදෙන්නේ තියෙන්නේ. ළමදී දුරුවා අපි දානයක් දෙනවා. ඒකට එයා සහභාගී වෙනවා. එතෙන්දී කියනවා මට මස් බෝල් බෙදන්න එපා. මම සිල් ගන්න කෙනෙක් කියලා. මට දැනගන්න ඕනේ ඒ මොකද කියලා.
ඒකේ දෙපත්තක් තියෙනවා. එකක් තමන්ගේ මනසේ යම් ආකාරයක මානසිකාරයක් වෙනවා. තමන්ගේ තාත්තක හීනෙන් පෙන්නනවා කියන්නේ තමන්ගේ මනසටයි මේ පෙන්නන. ඉතින් ඒක නිසා තමන්ගේ මනස පිරිසිදු කරගන්නත් ඕන. එහෙම තාත්තා යම් තැනක පිංගන්න බැරිවෝ පිංගන්න අවශ්‍ය තැනක ඉන්නවා නම් පිංගම කරලා ඒ තමන්ගේ නියපරලෝ ගියාට 17 වසරකට පෙර ආවි මේ කියාට තුන්සිට පාදාගෙන පිරිසිදු චේතනාවක් ඇතුව එයාව මුදවාණි දාස් කිරීමක් තමන් විදී දාස් වීමක් අරබියා චේතනාවක් ඇතුව පින්කමක් කරලා පින් දෙන්න ඕන. ඒ අනුව ඒකෙන් නිදහස් වෙන්න පුළුවන්. හැබැයි තමන්ගේ මනසෙත් මේක අනිවාර්යයක් තියෙනවා. එයා මේ පරිලෝකීය පියා සමහර විටක මේ බොහෝ විටම පින් ඉල්ලන කෙනක ඉන්නවා. ඒක තමයි ඒ දෙකම නිසා තමයි මේ වෙන්නේ. ඒ නිසා මේ දෙකම ඉෂ්ට කරගන්න පුළුවන් පොඩි පින්කමක් කරලා ඒ පියාට පින් දීලා ඒ පියාව මුදවා නිදහස් කරලා ඒ පින් දීලා පින් අනුමෝදන් කරලා තමන්ගේ සම්බන්ධතාවයෙන් මිදින් දාස් එතකොට ඒක ප්‍රශ්නයක් නෙවෙන්න බෑනේ. දීපු එකේ මෙතන ඉන්නවා නම් මේ මොකක්ද සාරාංශය අහන්න මොකද්ද කියේ. ඔබ පෙන්නන්න
ධර්මනාථ කියන්නේ මේ මහා කාලේ මහා රහතන් වහන්සේ ජලතාව බලන්නේ අවධානයේ සැලුත් මහා රහතන් වහන්සේ ළමන් කර ධර්ම සාකච්ඡාව පහළට ඇවිත්. මෙන්න මේ
කොහෙන්ද ලියාගත්තේ කොහෙන්ද කියන එක ඔය අටුවාවල තියෙන අපක් අභව්‍ය අද්භූත ආශ්චර්ය අපබ්‍රන්ති එච්චරයි කියන්නේ. ඔය බුදුහාමුදුරු දැන් මේ අපි මේ ඉන්නේ මේ ගෞතම බුද්ධ දාසනේ තුල ගෞතම බුද්ධ දාසනේ බුදුහාමුදුරුව දේශනා කරපු දේ නෙමෙයි අර අනාගත වංශ දේශනාවේ තියෙන්නේ. අනාගත වංශ දේශනාව කියන්නේ සම්පූර්ණයෙන්ම වැරදි දෙයක්. ඉතින් ඒක නිසා මේ දැන් ඔය අපි මේ කාශ්‍යප බුදුහාමුදුරුව මෙහෙම දේශනා කරයි කියලා ඔය කියන්නේ අටුවාව. ඔය වැරදි දෙයක්. මේ ගෞතම බුදුහාමුදුරුව දේශනා කරපු දේ නෙමෙයි ඔය බුද්ධ චරිතය කියලා තියන්නේ හෝ ඔය බුද්ධ ආගම කියලා තියන්නේ හෝ එකක්. ගෞතම බුදුහාමුදුරුව දේශනා කරපු දේ තියෙන්නේ ත්‍රිපිටක ධර්මයේ මේ හේතුඵල ධර්මයට අදාළ නම් සංයුක්ත නිකායේ සංයුක්ත වෙන්නේ එක්ක අනුත්තර නිකායේ එක්ක මජ්ක්‍ධිම ආගම ධර්මවල තියෙන දේවල් පමණයි. උද්දක නිකායේ තියෙන කොතනකවත් ඒ බුද්ධ වචන අරගෙන වැරදියට තේරුම් ගන්න නිසා ඒවා පටිච්චසමුප්පාද ධර්මයට ගැලපෙන දේවල් නෙමෙයි. විශේෂයෙන් ජාතක පොත ධම්මපදේ ධම්මපදේ තමයි බුදුහාමුදුරන්ගේ පද අරගෙන ලෝකේ හදන්න දේශනා කරපු දේ බුදුහාමුදුරුවෝ පිළිගන්න කාලා අවුරුදු 400 දෙකකට පස්සේ අනුරාධපුරේදී ලියපු පද පොත. ඒක නැත්තේ බුද්ධ ධර්මේ පටිච්චසමුප්පාද ධර්මයේ නේද? ඒක තියෙනම නම් ලෝකයා දන්න මිනිසුන්ට බණ කියන්න, රජවරුන්ට බණ කියන්න, සිටුවරුන්ට බණ කියන්න හොඳ උපදේශ ලෝකෝපකාරය කියන එක තියෙනවා. ලෝකේ හදන්න උපකාර වෙන දේ ලෝකෝපකාරය හැටියට ඔය විග්‍රහ. හැබැයි එතන නෑ නිවන් දකින්න කුසල රූප නම් ප්‍රදානෙ පටිච්චසමුප්පාද විග්‍රහය එතන නෑ කියලා. හැබැයි තුන් තියෙන හොඳ ඔය බුදුහාමුදුරුව දේශනා කරපු වචනම පදම පද යන්න අරගෙන තියෙනවා පොඩ්ඩක් පද වැන්න හොඳයි. නමුත් අර බුදුහාමුදුරුවන්ගේ ධර්මේ නම් මේක මේ පටිච්චසමුප්පාද විග්‍රහය විග්‍රහ කරලා දොඩාමේ තියෙනවා ත්‍රිපරිවර්තයේ තියෙනවා චතුරාර්යත්‍ය මතුවෙන ආකාරයෙන් තියෙනවා. එන්න එන්න ධම්මපද ඒක නෑ ජාතක ජාතක පොතත් හොඳයි ධම්මපදයක් හොඳයි ලෝකෝපකාරයක් හොඳයි සුදත් සංග්‍රහ ආදී ඔය ගෙපු හුඟක් පොත් හොඳයි. ලෝකේ හදන ලෝකේ සංසාර ලෝකේ පවත්තරය ලෝකේ හදන්න උපකාර. හැබැයි නිවනට ලෝකෙන් ඉතර වෙන්න ඔය කියන දේවා හුඟක් වැදගත් වෙන්නේ. නිවනට උපකාර වෙන්නේ මේ පටිච්චසමුප්පාද ධර්මයේ විග්‍රහය බුද්ධ දේශනාව ත්‍රිපිටකයේ තියෙනදී හරියට තේරුම් අරගෙන සුව අසුව දහසක් ධර්මයේ හේතුඵල ධර්මයේ පහ ගල්පා බලන්න කටින්.
අවසන් ස්වාමීන් වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පැහැදිලි කර දෙන්න.
දෙතිස් මහා පුරුෂ ලක්ෂණ දැන් මේක බ්‍රහ්මාය සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ මහා බ්‍රහ්මාය සූත්‍රය. මේ මහා බ්‍රහ්මාය සූත්‍රයේ තියෙනවා බුද්ධත්වයට පත් වූ ලෝතුරා බුද්ධත්වයට පත් වූ උත්තමේ පුතුල තියෙන පූර්ණ කරගත්ත පුරුෂාත්වයෙන් ඇති ලක්ෂණ අංග 32. ඉතින් ඒක නිසා මේක එකින් එක එකින් එක වචනින් වචනින් අරගෙන මම උඩට හරියන්නේ නැහැ. පුරුෂ ධම්මසාරති සම්පූර්ණම පූර්ණ කරගත්ත පුරුෂාත්වයෙන් පූර්ණ කරගත්තේ සියලු සාත්තන් සම්බයන්ජනම් කේවල පරිපූර්ණ පරිශුද්ධ අර්ථයෙන්ම පූර්ණ කරගත්ත දේව තමයි පුරුෂාර්ථය කියන්නේ. ඒ අනුව දැන් ඒ කාලේ මේ මහා බ්‍රහ්මාය සූත්‍රයේ තියෙන හැටියට මේ උපනිෂද් ආගමේ වේද ආගමේ පොත්වල ලියලා තිබුණා පෙර බුදුවරුන්ගේ අංග ලක්ෂණ 32 භෞතික වශයෙන් කායික වශයෙන් ලෞකික වශයෙන් මේ පේන ඒවත් නොපෙනෙනවා. ඒව තමයි දිගින් දිගටම ඔය පුරුෂාර්ථ හැටියට ගෙනාවේ. ඒ අංග බුදුරෙන්තු තියෙන්න ඕන කියලා සම්මතයක් ඇති කරගත්තා.
කිරිවේදී දේශනාතුරු ධර්මයේදී තිබුණා මේ පොතේ සුතා දතා විජතා පරිජිතා මනසිකරෝතා කියන තත්ත්වයන් කෙලෙස් පැහැදිලි කිරීමක්.
දැන් සුතා කියන එක මේ අහන්නේ සුතා දතා විජතා පරිජිතා මනසිකරෝතා. සුතා කියන්නේ සුතං සුසුතං බහුසුතා. සුත සුසුත බහුසුත. මේ සුත කියන්නේ ඊට පස්සේ සුත කියන්නේ සෝතාවදානීය පඤ්ඤා සුතමේ ඥානය ලබා ගන්නට උපකාර වන දේ මොනවාද? සුත සුසුත බවසුත. සුසුතම යහපත් දේ, කෙලෙස් අයින් කරන දේ, කලු නතන දේ. ඒක නිසා සුතා කියන එක සුතා සුසුතම් බවසුතම් වෙන්නේ. ඊට පස්සේ සුත දර වෙන්නේ දතා. සුත දර කියන්නේ මේ අපි අහගත්ත දේ යහපත් දේ කෙලෙස් නසන්නට උපකාර වන කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබන්නට උපකාර වන අනුගමනය කළ හැකි කළ යුතුදේ දරා ගන්නවා. ආ ඒ දරාගත්තට පස්සේ විචතා. විචතා කියන්නේ තමන්ගේ විචක්ෂණය මෙනෙහි කළා ආවර්ජනය කළ බලන්න ඕන මේක කළ යුතුද මේක නොකළ යුතුද. මේක කිරීමෙන් මොකද වෙන්නේ මේක නොකිරීමෙන් නිදහස් වෙනවා. විචතා පරිචිතා. පරිචිතා කියන්නේ මේක ප්‍රතිපත්තියක් හැටියට පරිහරණය කරන්න ඕනේ නිතර භාවිතයට ගන්න ඕනේ. ඒ අනුව මනසිකරුත. ඒ අනුව යෝන්සෝ මනසිකාරේ යුතුව ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ අනුව අපි අර විප්පටිත මේ වෙන් වෙලා කෙලෙස්වලින් වෙන් වෙලා මාර්ගඵල ගන්නට උපකාර වන මාර්ගයට අවතීර්ණ වෙනවා.
අවසන් ස්වාමීන් වහන්සේ අනුසති භාවනා කරන ආකාරය තවදුරටත් පහදා දෙන්න.
අනුසති කියනවා බොහොම හුඟක් අනුසති කියනවා. නමුත් අනුසති හතරේ ප්‍රධාන වශයෙන් මෙත්ත අනුසති, අසුභ අනුසති, මරණ අනුසති, බුද්ධ අනුසති. මේක අනුපූරක අනුසති හතර. දැන් බව උදුරා ගමන අනුස්සතියක් නැත්නම් ඒක බුද්ධ අනුස්සතියක් වෙන්නේ නැහැ. අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරලා මේ මායයට ණය වීමේ ක්‍රමය අස්කරන්නේ නැත්නම් මරණ අනුස්සති වෙන්නේ නැහැ. ඒ වගේම මේ ද්වේෂයෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් කටයුතු කිරීමේ හිතෙන් අයින් කරන්න බැරි නම් මෙත්ත අනුස්සතිය වෙන්නේ නැහැ. ඒ වගේම මේ සුන්දර බවට ඇලෙනවා නම්, ප්‍රිය බවට ඇලෙනවා නම් ඒ ඇලෙන බව ඉවත් කරන්න පුළුවන් වෙන්නේ අසුභ අනුස්සතිය. එනිසා මේ ඇලීමයි ගැටීමයි මුලාවයි ඉවත් කරන්නට උපකාර වන මූලික අනුස්සති හතර තමයි මෙත්ත අනුස්සති, අසුභ අනුස්සති, මරණ අනුස්සති, බුද්ධ අනුස්සති. අංග සම්පූර්ණ තව අනුස්සති තියෙනවා. ත්‍යාග අනුස්සති, සීල අනුස්සති, ධම්ම අනුස්සති මෙහෙම තියෙනවා. හැබැයි මේ චතුරාර්යකාවල තියෙන්නේ මූලික අනුසති. හැබැයි ඔය අනුසති ඇතුලේ ආයි තියෙන අනුසති. දැන් අපි ගමු මරණ අනුසති කියන්නේ අනුපස්සනා විපස්සනා කරන අනුසය. දැන් ඔතන තියෙන්නේ ආයතරය අනුසතිමයි හතර. අනිත්‍ය අනුපස්සී විහෙරති නිත්‍ය සංඥා පජහති. දුක්ඛ අනුපස්සී විහෙරති සුඛ සංඥා පජහති. අනත්ත අනුපස්සී විහෙරති අර්ථ සංඥා පජහති. නිබ්බිදා අනුපස්සී විහෙරති අභිනන්දී පජහති. විරාගා අනුපස්සී විහෙරති රාගං පජහති. නිරෝධා අනුපස්සී විහෙරති සමුදයං පජහති. පටිනිස්සග්ගා අනුපස්සී විහෙරති සම්මුපති පජහති. එකක් දැන් ඔතන තියෙන්නේ ආනුමාන. එකක් අනුපස්සනා කරලා අනික ප්‍රාණිති ඉවත් කිරීම. අනුපස්සනා කරනවා කියන්නේ මේක අපි අවබෝධ කරගෙන මේ අනු ක්‍රියා කරලා මේ නෝකදායීමේ අර එක ප්‍රාණිත ආනුමාන කියන්නේ. එතකොට ආනුපාන වැඩෙන්නේ ඔය කියන මෙත්තානුසතියෙන් අනුපානුසතියෙන් මරණානුසතියෙන් බුද්ධානුසතියෙන්. එකයි අර කිව්ව අනුපාන කබ්බ ආනුපාන කබ්බ. වෙන මොකක්ද? දැන් මෙහෙමයි. අපි දැන් මේ අද දකින අකුරු නෙමෙයි එක තියෙන්නේ. ඒක ගලක කොටලා තියෙන්නේ. ඒක අපි නොදන්නා අක්ෂර සංකේත ලියපු ආදීකාරික මේ ලියපු අකුරු වගේ. ඉතින් ඒක නිසා දැන් මේ බුද්ධ දේශනාවට අදාළ එකක් කියන්න හැකියි. සාමිට චක්‍රවර්ති රජ කෙනෙක්ගේ කාලේ මේ චක්‍රාවාට අතර ගමන් කරන අවිඥාලි තියෙන අය මේ මේ මෙතන විකෘති කියන්නේ භාවනා කාලේ හිමිනන මන්ත්‍රය ස්ථාවිත්‍ය. ස්ථාවිත්‍යනේ අපි තාරකා වලට යන්න කියලා කියනවා. ඉතින් ඒක නිසා අවිඥාගාමී නිචේ කාලේක වෙනෙනි චක්‍රාවාට වලට යන්න තියෙන දොරටුවක් ඇති තමයි. ඒක බුදුහාමුදුරන්ගේ ධර්මයට අදාළ දෙයක් නෙමෙයි.
අවසන් ස්වාමීනාන්ද ධානගත අපුසලය සම්පූර්ණ වීමට මනෑලි සතෙක් වීම දැනගැනීම නැවීමෙන් දෙතනාව උපකරණය නැවීම ආලි කරුණු සම්පූර්ණ විය යුතුයි. ජලය උණුකර පානය ගැනීමේ අරමුණ බැක්ටීරියා විනාශ කිරීමයි. බුදුදහමට අනුව ජලය උණුකර පානය කිරීමෙන් ධානගතයක් සිදු වේද?
දැන් අටවසේ බුදුහාමුදුරුවෝ කියලා තියෙන ජලය පෙරිය පෙරා උපානය කරන්න කියන එකෙනා මෙතන චේතනා හම්ක වේ කම්මං වදන්නේ. චේතනාව යහපත් නම් ජලයේ පිරිසිදු කරා. දැන් බැක්ටීරියා කියන එක සමහර විට සුද්ධ ජීවීන් යනත් පුළුවන්. ඊට වඩා විෂකාරක රසායනික ද්‍රව්‍ය වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපේ චේතනාව තියෙන්නේ මේ විෂ බීජ ධාරණය එහෙම නැත්නම් විෂ ද්‍රව්‍ය විකිරණ ශක්තිය. ඒක අනුව මේ බුදු පූජාව එන්න ලැහැත් කරගෙන ගේන්න දැන් වෙලාව හරි. මේ පින්වතුන් ජීවත් කරගන්න ඕන බොහොම ශ්‍රද්ධා සම්පන්නව පිළිසිදු වූ සිතින් ඥාන සම්ප්‍රයුක්තව පරිශ්‍රගතා වූ මේ දානමාන වස්තුවලින් අග්‍ර වූ කොටන පරමගොරුන උත්තරා සම්මා සම්බුද්ධයන් වහන්සේ උදෙසා බුදු පූජාව වශයෙන් පිළියෙල කරලා පිළිගන්නල පූජා කරලා විශාල පින්කම කරගත්තා. ඒ අනුව මේ පින්වතුන් මේ බොහොම දුර්බැහැර ප්‍රදේශයක සිටලා මේ තිල්මෑන්යන්ගේ දුන්දරුවෝ ඥාති පිටා පදකින් ඉඳලා ඊයාව සැවිල්ලා කියලා ඇවිල්ලා මේ දානමාන සකස් කරලා පිළිල කරලා ඒ බුදු පූජාව පූජා කරලා බොහොම සැදැල්සින් බොහොම ඉන්දිත පාදයක්. ඒ වගේම මේ සියලු පින්නතුන්ට මා මේ මහන්මේ උපාධිකා උපාධිකා සිවරක් පිළිසිවිසේම ඒ දානය පිළිගන්නට කටයුතු කරති. එනිසා හොඳ බොහොම පිරිසිදු විදිහින් අවක චේතනාවක් ඇතිව පින්කම කරලා පින් දෙන්නට කල්පනා කරා. ඒ අනුව මේ හැම පින්තුන්ගේම සහභාගිත්වය ඇතිව සහයෝගය ඇතිව මේ පින්තුන්ට දානමාන වස්තුන් පූජා කරලා මේ පින් දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව මේ බුද්ධ පූජාව පූජා කරලා ඒ නිසා මේ පින්තුන් සියලුම දෙනා මාත් සමග මේ ගාථාවන් කියලා පින් අනුමෝදන් කරන්න පින් පවරන්න පින් දෙන්න. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉති පිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාර සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා අභිවාසේතුනෝකන්තේ පූජනං පරිකප්පිතං අනුකම්පං මුපාදාය කතිගං මාතුමුත්තමං අභිවාසේතුනෝකන්තේ පානීයං පරිකප්පිතං අනුකම්පං මුපාදාය කතිගං මාතුමුත්තමං අතිවාසේතුනෝකන්තේ සබ්බං සබ්බාය පූජිතං අනුකම්පං මුපාදාය පතිගං ආතුමුක්තමං දැන් පින් අනුමෝදන් කරන්න පින්නේට මේ ගාථාවන් කියන්න එක්තාවුත්‍රාශ්‍යාමේ සංවරං පුඤ්ඤ සම්පදං සතේ නේවානුමෝදන්තු සබ්බ සම්පත්ති
Thank you.